2015 වසරේ 7 මාසේ 30 භාවනා වැඩසටහන. නিত্য සුඛ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැන් මේ වචන 6 අපේ පින්නතුන්ට ඉතාම කුරුකුරුදු වචන 6ක් බවට පත් වෙනවා කියනවා. මේ කරුණු කාරණාවන් වල තියෙන මේ කරුණු කාරණා වශයෙන් මේ වචන 6 අපි ඉගෙනගෙන තිබුණාට මේ වචන 6 තියෙන ගැඹුරු ප්‍රචුරණ අර්ථ ප්‍රත්‍යක්ෂ කරගෙන අඩුයි නැහැ. මේ වැඩසටහන් සට පැමිණෙන පිරිසතුන් ආත්ම පරිවර්තනයක් උදෙසා මහන්සි වෙන පිරිස. හාමුදුරුවෝ තර්කානුකූලව මේක පැහැදිලි කරන්න ඕනේ. තමන් තර්කානුකූලව තේරුම් ගන්න ඉන්නවා. මම තර්කානුකූලව පැහැදිලි කරලා ඕගොල්ලන්ට මේක ඔප්පු කරලා තහවුරු කරලා අනලා හදලා නේද? කවන්න වගේ අවශ්‍ය කරන්නේ නැහැ. තමන්ට හැකියාව තියෙන්න ඕන තර්කානුකූලව තේරුම් ගන්න. ඒ නිසා තර්කානුකූලව මේක අපිට පැහැදිලි කරලා දෙන්න කියනවට වැඩිය හොඳයි. මම මේක තර්කානුකූලව තේරුම් ගන්නවා. දැන් අපහැදිලි තැනක් ඇති වුණාම ඒක පාරටම මට ඒක තා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. එහෙම කියන්න හොඳ නැහැ. තමන් පුළුවන් තරම් ඒක තර්කානුකූලව විසඳ ගන්න උත්සාහ කරනවා. මා ධර්මයේ අසන්න කාලේ මාතෘකාව තිබුණු ලක්ෂණයක්. මම ලේසියෙන් ප්‍රශ්නයක් අහන්නේ නැහැ. මම කල්පනා කරන්නේ මට පුළුවන් තරමේ මම ඒ දේ කරන්න ඕන කියන එකයි. දැන් පන්සලේ වැඩ කරන අධිකාරියක් කරන්න ගියත් එහෙමයි. මට තනින් කරන්න පුළුවන් හැම දෙයක්ම මම කල්පනා කරලා බලනවා. මේක මම තනියෙන් කරන්නේ කොහොමද කියලා. මේසයක් විම මහලේ ඉඳලා තව මහලකට හරි කාමරයකට හරි ගෙනියන්න ඕන. දෙන්නේ කොහොනන්නේ? ඒත් කල්පනා කරලා බලනවා මම මේක තනියෙන් කොහොමද ගෙනියන්නේ. බැලුවහම පුළුවන්. ඔය කැලිටියක් එක මේ ගැලවුවාම ඔබ ගෙනියන්න පුළුවන්. ඇඳක් එහාට මෙහාට ගෙනියන්න උවමනා වුණොත් දෙන්නේ කොහොමද? ඒත් මම කල්පනා කරලා බලනවා මේක තනියෙන් කොහොමද කරන්න කියලා. කල්පනා කරලා බලුවම අර නට් වලින් ඇඳ ගැලවපු ගමන් ගෙනියන්න පුළුවන් කිසිම පහසුවක් නැතුව. ඒ වගේ අර ලිහිසි ක්‍රමය පහසු ක්‍රමය හොයන්න නැතුව හැම මොහොතකම ඒ සාර්ථකත්වය ශිෂ්ටත්වය පිළිබඳව හිතලා තමන්ගේ පරිම ශක්ති ප්‍රමාණය අවදි කරලා තමන්ට අවදි කර ගන්න පුළුවන් ප්‍රමාණයක් තමන් අවදි කර ගන්න ඕන. තමන් අවදි කර ගන්න දේවල් ප්‍රත්‍යක්ෂ දේවල් හැටියට ගැනෙනවා. තමන් අවදි කරගන්නේ නැතුව මතවාදයක් හැටියට සංකල්පයක් හැටියට ලැබෙන දේවල් ඒවා දෘෂ්ටි බවට සංකල්ප බවට පත් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ටම ප්‍රත්‍යක්ෂ වුණොත් මේක තේරුම් ගන්න කියන කාරණේ. තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. එනිසා පින්නතුන් මහන්සි වෙන්න ඕනේ කියන කරුණු තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්න. අපි හැමදාම මතක් කරපු කාරණයක් තමයි වචන කියන්නේ හරි බොරුවක් කියන එක. එක ගැඹුරින් විශ්ලේෂණය කරලා බලන්න. ඇයි වචන වලට බොරුයි කියලා කියන්නේ? ඒක තමන්ටම දැනෙන්නේ. සින්නතුන්ට කියන්න ඔබ දන්නේ නැහැ වචන බොරු කියන්නේ ඒ කියලා. මමත් වචන නිකන් බොරුයි කිව්වහම කියන නිසා කියගෙන හිටියා. අවබෝධයක් නැති කාලේ වචන බොරුයි කියලා කියනවනේ. ඒ නිසා අපි ගුරු ගෞරවයෙන්, ශාස්ත්‍ර ගෞරවයෙන් වචන බොරු. නමුත් මගේ ඇතුළ කතා කරන වචන බොරු කියන්නේ මොකක්ද? මට ප්‍රත්‍යක්ෂ නැහැ. මොනවද වචන බොරු කියන්නේ? මොකද ඒක තේරුම්. අන්න ඒ වගේ උඩින් බලලා යමක් තේරුම් අරගන්න එපා. ඒක තමයි අපේ වරද. උඩින් බලලා යමක් තේරුම් ගන්න ගියාම ඒක ගැටලුවක් ඇති වෙනවා. ඒ නිසා තමයි ලොකු පරීක්ෂාවකින් යුක්තව අපි යමක් දිහා බලන්න ඕනේ කියන කාරණේ තේරුම් ගන්න. මේ වචන බොරුයි කියන එක මට තේරුනේ මම ධර්ම අවබෝධයට පත් වුණු දවසේ මම ඇත්තට කිව්වේ වචන බොරු කියලා. එතෙක් මම කියපු වචන බොරුයි කියලා කියපු එක ඇත්තක් නෙමෙයි. ඒකට හේතුව මේ වචන බොරුයි කියන්නේ හේතුව තමයි ඩිංගක් පැහැදිලි කරගන්න කියන්නේ. එකම වචනයක 10 දෙනෙකුට තියෙන සංකල්පය 10ක් වන නිසා. ඒ වගේම එකම වචනය 10 දෙනෙක් දේශනා කළොත් ප්‍රකාශ කළොත් ඒ සංකල්ප 10කින් තමයි දෘෂ්ටි 10කින් තමයි මේ එකම වචනයද ප්‍රකාශ වෙන්නේ. අපි මේ ඕනම වචනයක් පිළිබඳව ඔළුවේ මවාගත්ත යම් සිහිනයක් තියෙනවා. ඒ වචනේ ඇහෙනවත් එක්කම පුරු පුරුද්දත් එක්ක ඒ සිහිනය අවදි වෙනවා. දැන් අපේ පින්නතෙකුට ඕ නිදිමතයි 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 කියෝ නිදිමත යන්න පුළුවන්. නිදිමින්ද එන්න පුළුවන්. නමුත් සිංහල භාෂාවේ නිදිමතයි කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති විදේශිකයෙකුට නිදිමතයි 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 කියන්නේ නිින්ද යනවාද? නිින්ද යන්නේ නැහැ. එමනම් අපිට හොඳටම තේරෙනවා අපි තුල තියෙන සිහිනය අවදි වෙනවා. ඒ සිහිනේ අපි කොහෙන්ද ගත්තේ? අපේ අම්මා තාත්තා, ගුරුවරු, වටපිටාවේ ඥාති මේ ඉන්න පිරිස අපේ මේ වචන ඔස්සේ යම් යම් සිහින මාලාවල් ඇති කරගන්න. ඒ චලනය ඇති වෙන විදිහට යා යමක් ඉගෙන ගන්න පටන් ගත්තා. ඒක මම දකින්නේ මෙතන බලුකුක්ෙක් කියනවා මම ගේට්ටුව අරගෙන සද්ද හැනකොට දුවගෙන යනවා. ඒකට හේතුව එයා දන්නවා මේ ගේට්ටුව ඇරෙන ශබ්දෙත් එක්ක එයාට ආහාර මොනවා හරි හම්බ වෙනවා කියලා. ඉතින් හැමතිස්සෙම මේක හම්බ වෙන්නේ නැහැ. නමුත් බලනවා ඔළුව දාලා හරි බලනවා ටක් ගාලා. ශබ්දය අහනවා. ඒ යාගේ භාෂාව එයා හොඳට ඉගෙනගෙන ඒක. සමහර සත්තු ඉන්නවා තැටිය ගසන ශබ්දෙ. ඒගොල්ලන්ගේ කෑම වල තැටිය ගසන ශබ්ද ඇහිච්ච එකම දුගෙන යනවා. එයා දන්නවා ඒක ඒ සද්ද ආපු ගමන්ම එයාට කෑම තමයි ඊළඟට හම්බ වෙන්නේ කියලා. එහෙනම් මේ ඒක ඒක භාෂාවක් ඒ. සංඥාව සංඥාවක් ඔස්සේ ක්‍රියාත්මක වීමක් එතන සිද්ධ වෙනවා. වචන බොරුයි කියලා කියන එක තම බොහොම ගැඹුරුයි. බොහොම ගැඹුරු කාරණා. සෑම වචනයකම නිර්මාතෘවරයා මම. මමත්වයේ තුලින් තමයි වචනේ ලෝකේ නිර්මාණය වෙන්නේ. මමත්වයෙන් තොරව නෙමෙයි. මමත්වයෙන් යුක්තවයි ලෝකේ වචනය නිර්මාණය කරලා තියෙන්නේ. මමත්වයට කතා කිරීමක් තමයි වචනයෙන් කරන්නේ. මේ වචනයෙන් කරන්නේ මමත්වයට කතා කිරීම. ඒ වගේම මා මේ පාවිච්චි කරන වචන මමත්වේ වචන. මේ ලෝකෝත්තර වචන නෑ. වචන කවුරු හරි වචනවල ලෝකෝත්තර වචනයක් තියෙනවයි කියනවා නම් ඒක බොරුවක්. වචනවල ලෝකෝත්තර වචන කියලා එකක් නෑ. සෑම වචනයක්ම මමත්වෙන් යුක්තයි. පුජ්‍යලත්වයෙන් යුක්තයි. කාලයට අනුගතයි. නේද? අපි වචන ඉගෙන ගත්තී නේද? වර්තමාන කාලය, අතීත කාලය, අනාගත කාලය, මෑත අතීතය නේද? ඈත අතීතය වශයෙන් ඔහොම බෙදලා අපි මේ ව්‍යාකරණ හරියට කාලය බෙදා ගන්නවානේ. ඉතින් ඒ වගේ කාලයට අනුගතයි. පුජ්‍යලත්වයට අනුගතයි. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනුගතයි කියන්නේ සම්බන්ධයි කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර ඉවත් කළ යුතුයි කියන පංච උපාදාන ස්කන්ධයට සම්බන්ධයි. ඊට අනුගත වෙලා තියෙනවා. තේරුණාද මේ වචනේ බොරු කියන එක තමයි කරන්නේ. ගැඹුරින් හිතා බලන්න ඕන කාරණාවක් කියන්නේ. එහෙමනම් ඇයි අපි වචන වලින් යමක් තේරුම් ගන්න කියන දේ තමයි මම මේ අහන ප්‍රශ්නේ. අපි ලෝකේ වචන වලින් යමක් තේරුම් ගන්නේ ඇයි? අනිත්‍ය දුක්ඛ අනාත්ම වේවා, නිට්ඨ සුඛ ආත්ම වේවා. ඇයි අපි වචන වලින් මේව තේරුම් ගන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරේ වචන වලින් මේව තේරුම් ගන්න නෙමෙයි, ප්‍රත්‍යක්ෂතාවෙන් තේරුම් ගන්න. ප්‍රත්‍යක්ෂතාවෙන් තේරුම් ගන්න කොහොමද? ඔබේ අත අරගෙන පහනක් දැල්වෙනවා. පහන ළඟට කවුරු හරි මොකිට්ටු කරනවා. වචනෙන් ඔබට කියන්නේ නැහැ මේක රස්නේ කියලා, මේක පිච්චෙනවයි කියලා. නමුත් ඔබේ අත පහනට ලං කරාම ඔබට දැනෙන දෙයක් තියෙනවා. අන්න ඒකට කියන්නේ ප්‍රත්‍යක්ෂතාවය. අයිස් කැටයක් ඔබේ අත මත තබා ගත්තාම කවුරුත් ඔබ සීතලයිද උෂ්ණයිද පිච්චෙනවයිද දැනෙන දේ මොකුත් කියන්නේ නැහැ. නමුත් තමන් දැනෙන දේ මනාව අඳුන ගන්නවා, ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. වචනවලට වැඩි දෙයක් ඒක එතන එකතු වෙනවා. වචන වලින් ඇත්තටම අපිට කතා කරන්න පුළුවන් බොහොම පොඩි දෙයක් විතරයි. කඳු මුදුනකට ගිහිල්ලා නැත්තම් ශ්‍රීපාද කන්දේ මුදුනකට ගිහිල්ලා ඒ වටපිටාව බලන්නේ, ඒ තියෙන චමත්කාරය, ඒ තියෙන ලස්සන, ඒ ස්වභාව සෞන්දර්ය, තම හොඳ දීර්ඝ හුස්මක් අරගෙන පපුවට හොඳට විඳ දරා ගන්න කෙනෙකුට ඇත්තටම ඔබ වචන වලින් කියන්නේ කියන්න බෑ, ඒක පැහැදිලි කරන්න බෑ. එහෙමනම් මේ වචනේ කියලා කියන්නේ තාම දුප්පත් උද පුජ්‍යල සිහින සංකල්පවලින් සමන්විතයි. ඒ වගේම පුජ්‍යලාගේ පුජ්‍යලාට වෙනස් ලෝකය අත්විඳින්න තියෙන තාම ලදුරු කුඩා මෙවලමක් පමණයි. ලෝකේ තේරුම් ගන්න තියෙන, ලෝකෙත් එක්ක ගනුදෙනු දෙනු කරන්න තියෙන කුඩා මෙවලමක් හැන්දක් පමණයි මේ වචන කියලා කියන්නේ, භාෂාව කියලා කියන්නේ. එතකොට මේ ලෝකේ මහා ප්‍රඥයෝ තේරුම් කරගත්ත මේ ලෝකේ වචන වලින් නොවේ. බුදුරජාණන් වහන්සේ ලෝක අවබෝධය කරන්නේ වචන වලින් නොවේ. දුක අවබෝධය කරන්නේ වචන වලින් නොවේ. දැන් මේ කතාව ඇයි ඔබට එහෙම දේශනා කරන්නේ? වචන වලට තියෙන බැඳීම, වචන වලට ඕනවට වැඩිය තියෙන ආසත්ත භාවය ටිකක් අතහරින්. ටිකක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම අතහරින්. ඇයි අතහරින්න කියන්නේ? එයාට හැකියාවක් ලැබෙනවා මේ වචන අතහැරලා කටයුතු කරනකොට වචන වලට වැඩි දෙයක් තේරුම් ගන්න හැකියාවක් ලැබෙනවා. එයා මහන්සි වෙනවා. වචනකින්ම යමක් තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැතුව වචන වලට වඩා දෙයක් තේරුම් ගන්න ඕනේ කියන එක උත්සාහ කරනවා. අන්න එවැනි කෙනාට හැකියාවක් ලැබෙනවා මේ ස්වාමින් වහන්සේ දේශනා කරන මේ වචන ඉක්මවා පවතින ධර්මයේ පිළිබඳව ඥාන යොමු කරන්න. වචන ඉක්මවා පවතින ධර්මයේ පිළිබඳව ඥාන යොමු කරන්න. ඉතින් මේ ගමනට එන්නේ නැහැ පොඩි අය. ඔය සඳකඩ පහනේ ඉන්නේ ශක්තිමත් සත්තු කීප දෙනා විතරයි. ඔවර පොඩි පොඩි ගැරඬි පැත්තෑයෝ හුනෝ කැරපොත්තු වගේ දාන්න තිබ්බනේ. එහෙමයි දාන්නේ. ඕකට දාලා තියෙන්නේ ශක්තිමත් අය, වේගවත් අය, බලවත් අය විතරයි. දැන් ගවයෙක් දාලා තියෙනවා, අශ්වයෙක් දාලා තියෙනවා, සිංහයෙක් දාලා තියෙනවා, හස්තියෙක් දාලා තියෙනවා, ඒ වගේ අය දාලා තියෙනවා. අර ගිනි දැල්ලෙන් මිදිලා එන්නේ ශක්තිමත් අය. අර වටේට තියෙන ගිනි දැල්. ඒ ගිනි දැල්ලෙන් මිදෙන්නේ, එහෙම නැත්නම් ලෞකිකත්වයෙන් මිදෙන්නේ ශක්තිවන්තයෝ, වීරයවන්තයෝ, ප්‍රඥාවන්තයෝ, බලවන්තයෝ. ඒ වගේ සංකේතනේ ඔය හස්තියාගෙන්, සිංහයාගෙන්, අශ්වයාගෙන්, කවයාගෙන් පෙන්වන්නේ ඒ වගේ අදහස. මල් මාවතක් දිගේ යන්නේ ඒගොල්ලෝ යහපත් මාවතේ පිළිපන්න පිරිසක්. ඒ ඇත්තන්ට පුළුවන්කම තියෙනවා පාරිශුද්ධත්වය, සංකේතය, නිලුම් මල හොටෙන්ගෙන යන්න පුළුවන් පවිත්‍ර මිනිස්සෙක් වෙන්න හැකියාව තියෙනවා. හංසයාගේ පිරිසිදු දේ තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා හංසයාගේ. මෙන්න මේ වැඩපිළිවෙලට තමයි මම මේ දොරටු වෙන්න ඇතුල්වන්නේ. එනිසා තමයි ප්‍රඥාවන්තයන්ගේ දහම බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. හොඳ ආගමිකයෙක් කියලා කියන්නේ වෛරයේ හිතේ පුරව ගත්ත කෙනෙකුට නෙමෙයි. හොඳ ආගමිකයෙක් කියලා කියන්නේ තරඟකාරීත්වය හිතේ පුරව ගත්ත කෙනෙකුට නෙමෙයි. හොඳ ආගමිකයෙක් කියලා කියන්නේ ඒ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න ලැහැස්ති කෙනෙකුට නෙමෙයි. මේ මරාගෙන මැරෙන්න ලැහැස්ති නම් එතන හොඳ ආගමක් නෙමෙයි, එතන තියෙන්නේ නේද? ඒ නිසා ආසත්ත භාවයකට පත්වීම නෙමෙයි හොඳ ආගමිකයෙක් කියලා කියන්නේ. සැනසිලිදායක පුජ්‍යලයේ කියන මහා තර්ක ගොඩක් හිතේ පුරවගත්ත කෙනෙක් හෝ නොසන්සුන්කමක් හිතේ ඇති කරගත්ත කෙනෙක් හෝ නොවේ හොඳ බෞද්ධයෙක් කියලා කියන්නේ. තවසර සහනශීලීත්වය පුරවගත්ත කෙනෙක් සැනසිලිදායක සොයක් තමන්ගේ හිතේ ඇති කරගත්ත කෙනෙක් තමයි හොඳ බෞද්ධයෙක් කියලා කියන්නේ. දැන් මොනවා හරි වචනවල මම මේක කියන්න උත්සාහ කරනවා. නොතේරෙන හැම දෙයකම වගකීම්තා මානවයේ. නොතේරෙන හැම දෙයකම වගකීම්තා මානවයේ. නෑ නොපෙනෙන හැම දෙයකටම වගකීම්තා පෙන්නගෙන නැමේ තමන්ගේ ඇහි දෝෂෙ වෙන්නත් පුළුවන්. ඒක තමන්ගේ ඇහි දෝෂයක් තියනවද කියන එකත් බලා ගන්න ඕන. අපි පුළුවන් තරම් මේක පැහැදිලි කරන්න උත්සාහ කරනවා. කුමක්ද නিত্য සුඛ ආත්ම කියන්නේ? කුමක්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ? කුමක්ද නিত্য සුඛ ආත්ම කියන්නේ? කුමක්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ. ඒ ප්‍රතිවිරුද්ධ කාරණා දෙකක් හැටියට තමයි අපි කවුරුත් දන්නේ. කොහොමද දැනගෙන ඉන්නේ? ප්‍රතිවිරුද්ධ කාරණා දෙකක්. නিত্যයි සුඛයි ආත්මයි කියන දෙයට වඩා විරුද්ධයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන්නේ. භාෂාවක කරන්න පුළුවන් ওই ප්‍රතිහාරය පමණයි. විරුද්ධ පද හදන එක නේද? එහෙම නැත්නම් ද්වාකාරය. ඉතින් හැම වචනයකම තියෙනවා විරුද්ධ පද තියෙනවා. ඒ විරුද්ධ පද ඔස්සේ අපිට ලෝකෝත්තරත්වයේ තේරුම් ගන්න බෑ. දැන් ඒකම තේරෙන්නේ විරුද්ධයි. විරුද්ධ පදයක් ඔස්සේ කොහොමද ලෝකේ තේරුම් ගන්න අපි? ඉතින් ලෝක විෂය ඉක්මවා යා යුතුයි. ලෝක විෂය කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ඉන්ද්‍රිය දැනුම. ලෝක විෂය මේ ලෝක විෂය මේ ඉන්ද්‍රිය දැනුම ඉක්මවා යා යුතුයි. මේ අදහස් වෙන වචන ඉක්මවා යන කෙනෙක් සිත ඉක්මවා යන කෙනෙක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ සියල්ලම ඉක්මවා යන කෙනෙක් ඉන්ද්‍රිය විශේෂ ඉක්මවා යන කෙනෙක්. බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය ලෝකය තුල නැහැ. ලෝකෙ කොහෙවත්වත් නැහැ සෙන්නතුනේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය. ඒක තියෙන්නේ ලෝකෝත්තරව. ඒ ලෝකෝත්තර බවට පත් වෙච්ච මිනිස්සු මේ ලෝකයේ තුල ඉන්නවා. හැබැයි දර්ශනය ලෝකෝත්තරයි. ලෝකයේ තුල ජීවත් වුණාට දර්ශනේ ලෝකෝත්තරයි. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකේ නෑ. ලෝකෝත්තරව පවතින්නේ. කොහොමද මේ ලෝකෝත්තර ධර්මයේ තේරුම් කරගන්නේ ලෝකයේ ඉඳගෙන? ලෝකය අත්හරින්න වෙනවා. ලෝකය අත්හරින්න වෙනවා ලෝකෝත්තර ධර්මය අඳුනගන්න. කාලය ඉක්මවන්න වෙනවා අකාලික ධර්මය අඳුනගන්න. දැන් සාමාන්‍යයෙන් අපි අපේ බෞද්ධ පින්වතුන්ගෙන් අහලා බැලුවොත් ඔබට ජීවිතේ වඩා වැදගත්ම නিত্য සුඛ ආත්මද අනිත්‍ය දුක්ඛ අනාත්මද වඩා වැදගත්, වඩා සමීප, තමන් ගොඩක් අග යන්නේ, ගරු කරන්නේ නিত্য සුඛ ආත්මවලටද අනිත්‍ය දුක්ඛ අනාත්මවලටද? ඇත්තටම කොමකටද ඔබ ගරු කරන්නේ? නිට්ටයයි සුඛයි ආත්මයි කියන දෙයකට අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන දෙයක්. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එකට. ඒකට තමයි කියන්නේ ඔව් ඒක තමයි බෞද්ධයන්ගේ ස්වභාවය. ඒත් ඔබ අහලා නැද්ද නිර්වාණ ධාතුව නිට්ටයයි මංගලයි පරම සුන්දරයි සදාකාලිකයි කියලා අහන්නේ? ඔය පින්වාක් කියලා නැද්ද පන්සලට ගියාම දන් දුන්නාම නিত্য මංගල පරම සුන්දර වූ ඒ අමා මහ නිර්වාණ ධාතුවේ සැනසීමට මේ දාන පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවා හිතා චිත්ත ප්‍රීති යුක්ත පින් අනුමෝදන් විය යුතුයි කියලා අහලා නැද්ද? ඒ පිටින් ඇයි ඉතින් අපි මේ නිත්‍ය මංගල පරම සුන්දර දෙයට කැමති නැත්තේ? මම නම් කැමති අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට නෙමෙයි. මං කැමති නිත්‍ය සුඛ ආත්මයට. නිත්‍ය සුඛ ආත්මයේ තියෙන නිර්වාණ ධාතුව. මතක තියාගන්න. නিত্য භාවයේ තියෙන නිර්වාණය. සුඛ භාවයේ තියෙන නිර්වාණය. මංගල භාවයේ තියෙන ගුණයේ තියෙන නිර්වාණය. සතුටින් ජීවත් වෙනෝ නিত্য සුඛාත්මගත කෙනා. දුකින් ජීවත් වෙනෝ අනිත්‍ය දුක්ඛ අනාත්මගත කෙනා. අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙන ලෝකයේ. අනිත්‍ය වෙන්නේ ලෝකේ. මේ මහ පොළොව සතර මහා භූතයන්ගේ ධර්ම වලින් හැදිච්ච දේ තමයි ඔන්න අනිත්‍ය. දුක වෙන්නේ ලෝකයේ දේවල්. අනාත්ම බවට පත් වෙන්නේ තමන් කැමැති පරිදි නොපවතින බවට පත්වන්නේ, වෙනස් වෙන්නේ ලෝකේ දේවල්. ලෝකෝත්තරව කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. කිසි දෙයක් කැඩෙන්නේ නෙමෙයි. නිත්‍යයි, මංගලයි, පරම සුන්දරයි. ආත්ම සදාකාලික නිර්වාණ ධාතුවට පත් වෙන කෙනෙක් මැරෙන්නේ නැහැ. ධම්මපද ගාථාවේ කියන්නේ අප්පමාදෝ අමත පදම් ප්‍රමාදෝ මච්චෝ අප්පමත්තා නමියති. අප්‍රමාදී කෙනා මැරෙන්නේ නැහැ. අප්‍රමාදී කෙනා මැරෙන්නේ නැහැ. දෙයකින් හොඳ මොකක්ද? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයිද හොඳ, නිට්ටයයි සුඛයි ආත්මද? ඉතින් මේ රටේ අය මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අතහැරලා නිට්ට සුඛ ආත්ම ලැබුවොත් ගත්තොත් ඒගොල්ලෝ සියලු දෙනාම මාර්ගඵලලාභීන් බවට පත් වෙනවා. සිද්ධාර්ථ කුමාරය හෙව්වේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නොවේ. ඔහු සෙව්වේ නිට්ට සුඛ දෙයක්. සිද්ධාර්ථ කුමාරයා රජගේ දාලගේ දුක් විඳින්න නෙමෙයි, සැප හොයන්න. මතක තියාගන්න, සිද්ධාර්ථ කුමාරයා රජමාලිගාව දාලගේ සැප හොයන්න. නමුත් අපි දුප්පත් මිනිස්සුනේ. අපි රජ සැප විඳලා නැති හින්දා අපි කවුරුත් දන්නේ රජමාලිගාවක් ඇතුලේ තියෙන දුක. කේමයි? රජමාලිගාවක් ඇතුලේ තියෙන දුක. ඒ රජමාලිගාවල් වල ස්වරූපයකින් ඉන්න පොඩ්ඩක් ඒ රජ වරුන්ගේ පුතු ඉන්නෝනේ. ඒ පුතුන්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න ඒ පුතුන්ට තියෙන ප්‍රශ්න. ඒක ප්‍රඥාවක් නැළු කොට තේරුම් ගන්න. නමුත් ඒකන සිද්ධාර්ථ කුමාරයා වැනි උත්තමයෙකුට මහා ප්‍රඥාවක් තිබුණා මේක තේරුම් ගන්න. ඒ නිසා අපි කියන්නේ සිද්ධාර්ථ කුමාරයා අතහැරලා ගියේ සැප නෙමෙයි. සිද්ධාර්ථ කුමාරයා අතහැරලා ගියේ දුක. දැන් ඔයත් උදිහත් බලාගෙන ඉඳලා ඔයා අසල්වාසී කෙනෙක් හරි ගෙදර වැඩ කරන කෙනා හරි කල්පනා කරනවා ඉතින් මෙච්චර සපදී දාහලා ගිහින් භාවනා කරනවා කියලා. ඈ මේ කන්න ගොන්න තියෙනවා, මොනද මෙට්ට පොට්ට පහසුකම් තියෙනවා, යාන වාහන තියෙනවා, මෙහෙම දාහලා බලන්න මේ සප සම්පත් දාලා යනවනේ භාවනා කරන්නේ. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ මේ අපි දාලා යන්නේ දුක කියලා. ternary දැන් ඔයගොල්ලෝ ඇත්තත් ගෙදර තියෙන ওই තියෙන දේවල් ටික අතහැරලා දාලා සතු පහසු කන් ටික අතහැරලා දාලායි කියලා පෙවුනට ඇත්තෙම ඔබ අතහැරලා දාලා ආවේ දුක. කනස්සල්ල පීඩා ඔබ අතහැරලා දාලා ඒ සත්‍යධර්ම කුමාරයා ඈ සැප අතහැරලා දාලා ගියයි කියලා මීට පස්සේ කියන්නේ. ලෝක ඔක්කොම අනිත් පැත්තට තේරුම් ගන්න තියෙනවා. දුක යන්තරලා දාන සෙව් නිවීම කියන්නේ මොකද්ද? සැප. නිවීම කියන්නේ සැප. ප්‍රණීත බවක් සෙව්. ඒ සොයා යන ගමනේ නිතැතිම අනිවාර්යයෙන්ම අත්විඳින සිද්ධ වෙන දේවල් ටික අත්විඳින සිද්ධ වුණා තමයි ස්වභාවය. ඒ දුෂ්කරතාවය මේ දෙන සිද්ධ වුණා. ලෙඩ වුණා, කායික පීඩාවෙන්ද, වේදනාවෙන්ද, ශරීරයේ කෙට්ටු වුණා, වැහැරුණා. නමුත් වර්ෂයකට කවමදාකවත් මොනම විදියකවත් හිතලා හිතාගන්න බැරි දෙයක් ලෝකේ නිර්මාණය වුණා, නිර්මාණය කළා. ලෝතුරා බුදු කෙනෙක්ගේ ඒ අවබෝධය ආශ්චර්යයි. අපි කල්යාණ මිත්‍රත්වයේ ඇති නිසා අපි මේක තේරුම් ගත්තා. කල්යාණ මිත්‍රත්වයේ නැති වෙන්න අපිට කොච්චර දේවල් එපා වුණා, කොච්චර විදියට කලකිරුණා, කොච්චර දේවල් වලට ආස නැතුව හිටියත් නිවන් ධර්මයේ තේරුම් ගන්න බෑ. අපි අය කියන මේ ආශාව නිසා තමයි අපිට මේක තේරුම් ගන්න බැරි කියලා, ඒක බොරු. ආශාව නැති උනායි කියලා නිවන් දකින්න බෑ. ආශාව නැති උනායි කියලා නිවන් දකින්න බෑ. නිවන් දකින්න ආශාවක් තිබුණයි කියලා නිවන් දකින්නත් බෑ. එහෙනම් රජ වෙන්න හැමෝටම ආසාව තියෙනවා. රජ වෙන්න පුළුවන්. ලොකුවට පෝසත් වෙන හැමෝටම ආසාව තියෙයි. පෝසත් වෙන්න පුළුවන්. එහෙම තිබුණයි කියලා නෑ. ක්‍රමයක් තියෙනවා. පායක් තියෙනවා. ඒ ක්‍රමවේදය, ඒ යතුර තමන් ලබන්න ඕන. එහෙම නැතුව තමන්ට ඒ විෂය තමන්ට සම්බන්ධ කරගන්න. ලොකුම දෝෂය තමයි ඔබ මේ වෙනකොට ධර්මයේ දන්නවයි කියලා හිතාගෙන ඉන්නවා. දන්න ටික ධර්මයේ කියලා හිතාගෙන ඉන්නවා. මම මේ ඉන්නේ සත්‍ය තුලේ කියලා හිතාගෙන ඉන්නවා. ඔබට ඒක ලොකු දෝෂයක්. ඔබේ ගමන් මඟ වර්ධනය කරගන්න එක බාධාවක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඕනේ, මේ දන්න ටික අල්පයි, ඒ දන්න ටිකත් ප්‍රත්‍යක්ෂ නැහැ. මම මේට වඩා දෙයක් දැනගන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ, වටහා ගන්න ඕනේ කියන කල්පනා. නමුත් ස්වභාවය තමයි තමන් දන්න දැනුමේ දැඩි වෙන ස්වභාවය, පදපරම භාවය. يعني දන්න ටිකයි ඒ දන්න ටිකෙන් පුදුම විදියට මත් වෙනවා. දැන් අය සමහර අය ඉන්නනේ බොහෝ පොඩි දෙයක් තියෙන්නේ. ඒ වුණාට පාරේ නිකන් ඇවිදගෙන යනව නේද ලොකු පෝසතෙක් වගේ. නේ? නිකන් අමෝද පෝසත් පාට් එකක් වෙන්නනවා. ඈ? හරි හරි පුදුම දේවල්. ඒ හැටි ඒස දන්න ඒ පොඩි දේ හරි තදින් ග්‍රහණය කරගත්තාම ඒක එයාට ලොකුම දේ බවට පත් වෙනවා. ඒ නිසා පදපරම වෙන්න එපා. මේ දන්න දේවල් ටිකේ එල්ලෙන්න එපා. ඒ දන්න ටික අතහරින්න, නොදන්න ටිකක් අපි ළඟා කරගන්න. අද සුනීතට කතා කරන්නේ, සුනීත ඔය කුණු කද බිනිඳ. සුනීත එව ඒ වෙනකොට බුදුහාමුදුරුව වඩිනකොට සුනීත කුණු කද බිනිඳ කියලා කානුවට බැහැලා වැඳගෙන හිටියේ. ඒ සාමාන්‍ය අඩු කුලේ අය, එහෙම නැත්නම් කසල සෝදක අය, ඒ වගේ විශිෂ්ට කෙනෙක් වෙනකොට, කුලවන්තයෙක් වෙනකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? පාරෙන් එහාට ගිහිල්ලා වැඳගෙන ඉන්න ඕන අර කුලත්ති කෙනා යනකම්. ඉතින් ඒ කුලවන්තය අතර බුදුරජාණන් වහන්සේට තිබුණේ ආම ඉහළ තැනක්. ඒ නිසා මෙයා අනිවාර්ය වෙනකොට, එයා ඒ වෙනකොට කුණුගඳ බිමින් කියලා පාරේ කානුවට බැහැ වැඳගෙන හිටියේ. ඒ වැඳගෙන ඉන්න කුණුගඳ බිමින් තියපු සුනීතට කියනවා බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා, සුනීත ඔය කුණුගඳ බිමින් තියන. සුනීත කල්පනා කරන මගේ කරේ කුණු කඳක් නෑ, මට කුණු කඳ බිමින් තියන්න කියනවා. මගේ කරේ කුණු කඳක් නෑ, කුණු කඳ බිමින් තියන්න කියනවා. මොකද්ද මේ? ඒ වගේ පින්නතුනේ වැයත්තන් පැත්තෙම කියයි බුදුහාමුදුරුව වැඩම කර පින්නතුනේ කුණු කඳ බිමින් තියන්න. කරාත ගාල බලන්න කොහේද කුණු කඳක් තියෙන්නේ මට බිමින් තියන්න. එතකොට අහුවේ තමයි කුණු කඳ. කුණු කඳ බිමින්තිය කල්පනා කළා මේ මගේ හිතේ තියෙන කුණු කඳ තමයි මේ බිමින් තියන්න කිව්වේ. අර කුණු කඳ තිබ්බා වගේ මේ කුණු කඳත් තිබ්බා බිමින්. ඒ කුණු කඳත් තියලා අර කුණු කඳවල් දෙකම තියලා සුනීත යනවා බුදුරජාණන් වහන්සේගේ පසුපස. සුනීත කසල සෝදකේ කියලා ආයේ කුණු කඳවල් දෙකම බිමින් තිබ්බා. එකක් කෙලෙස් කුණු කඳ, අනිත් එක නගරේ කුණු කඳ. ඒ දෙකම බිමින් තිබ්බා. නමුත් ඔය ඇත්තෝ තාම ගෙදර කුණුත් අදිනවා, හිතේ කුණුත් අදිනවා, දෙකම අද ඇදිනවා. ඒ නිසා ඔබටත් කියන්න තියෙන්නේ ඔය කුණු කඳ බිමින් තියන්න. ගඳ ගහනවනේ බිමින් තියන්න. අඟුලිමාල නතර වෙලා සිටියේ අසිරිමත් මිනිස්සෙක්, ආශ්චර්යමත් කෙනෙක්. කවුද මේ මිනිස්සයා කියන විමසිල්ලෙන් තමයි බලාගෙන හිටියේ. නතර වෙලාම ඉද්දි මෙයාව පාලනයට ගන්න ඕන කියලා අදහසින් කොහොම නතර වෙන්න කියලා සරපවස වචනයකින් කියන්නේදී ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කරමින් කියනවා, අඟුලිමාල ඔබ නතර වෙන්න, මා නතර වෙලයි සිටින්නේ. අද කාලේ මෙවැනි බණක් අපි කිව්වොත් අපිට පිස්සුයි කියනවා, අපිට අපබ්‍රංශයි කියනවා, ඔළුව හොඳ නැහැ කියලා කියන්නේ දැන්. ලෝකේ චින්තනය ගලාගෙන යන ක්‍රමවේදයට නෙමෙයි මේ ලෝකෝත්තර චින්තනය ගලා යන්නේ, වෙනස් විදිහකට. නතර වෙච්ච අඟුලිමාල කල්පනා කරනවා, මම නතර වෙලා සිටින්නේ, ඔබයි යන්නේ, ඔබයි වඩින්නේ. ඒක සර වචන වලින් කියන්නේ නැති, මම සර වචන පාවිච්චි කරන්නේ. ඔබයි යන්නේ, මමයි නතර වෙලා ඉන්නේ. නෑ නෑ, ඔබයි නතර වෙන්න ඕන, මම නතර වෙලා සිටින්නේ. යා කල්පනා කළා කොහෙද දුවන්නේ කියලා. බලනකොට මේ හිත වේගයෙන් දුවනවා. හිත නතර වෙලා නෑ. එහෙමයි ස්වාමී, මන් දුවනවා, මම නතර වුණත් දුවනවා. ඔබත් නතර වුණත් දුවන කෙනෙක් නෙමෙයි. ඇඳෙහි සැක වෙලා හිටියත් දුවන කෙනෙක්ද නැද්ද? දුවනවා. කුටුවේ වාඩි වෙලා හිටියත් දුවනවා. මෙතන වාඩි වෙලා හිටියත් දුවනවා. අඟුලි බාලවතනින් ඉතින් ඔබට කියන්න වෙන්නේ, දුවන්න එපා නතරේ, දුවන්න එපා නතරේ. අවබෝධය කියලා දෙයක් හොයන්න එපා. තමන්ගේ හිතේ පිරිසුදුකම උදා වෙනවත් සමගම ඇති කර ගන්න තරමට තමන්ගේ හිත පිරිසුදු වෙනවා. එච්චරයි. එහෙම නැතුව වෙන දෙයක් අපේක්ෂා කළ යුතු නැහැ, බලාපොරොත්තු විය යුතු නැහැ. මොකද ධර්ම සංකාරයක් ඇති කරගන්න එපා. ඒකක් බාධා. මාර්ගඵලයක් අපේක්ෂා කළොත් ඒකත් ලෞකිකත්වයට වැටෙනවා. ඔබට මාගේ උදේ පැහැදිලිද? මාර්ගඵලයක් අපේක්ෂා කළොත් ඒකත් අනවබෝධයට සහ ලෞකිකත්වයට හේතු වෙනවා. ඒකට මාර්ගඵලයක් අවබෝධ කරගන්නේ අපේක්ෂාවෙන් තොරව. ධර්ම සංඛාරයකට වැටෙන්නත් හොඳ නෑ. මේ ලෝකයේ ඕනම තැනකට බොරුවක් කිරීමේ හැකියාව තියෙනවා. බොරු කරන්න බැරි එකම එක තැන එකම එකේන තමයි තමන්ගේ සිත. ලෝක කාට බොරු කළත් සිතට බොරු කරන්න බෑ. සිත හොඳටම හොඳ දේ දන්නවා, හිත හොඳටම නරක දේද දන්නවා. ඔබේ හොඳ, ඔබේ නරක, ඔබේ මව්පියෝ, ඔබ අසල්වාසීන්, ඔබ වෙන කෙනෙක් නෙමෙයි දන්නේ, ඔබමයි. ඒකෙන් විඳවන්නේ ඔබමයි. ඔබ හොඳයි නම් ඒකෙන් සතුට ජීවත් වෙන්නේ ඔබමයි. ඔබ නරක නම් ඒකෙන් දුකින් ජීවත් වෙන්නේ ඔබමයි. ඔබ හොඳ වැඩක් කරන විට ඒ හොඳ බව දන්නේ ඔබමයි. ඔබ නරක වැඩක් කරන විට ඒ හොඳ බව, නරක බව දන්නේ ඔබමයි. මේ වචන ගලාගෙන යන දේශනාවක් පැවැත්වෙනවා. මේ වචන වලට පරිබාහිර ධර්මය ගලාගෙන යනවා. කෙනෙක් මේ වචන අල්ල ගන්නෝ, කෙනෙක් මේ වචන වලින් පරිබාහිරව තියෙන ධර්මය ස්පර්ශ කරනවා. සේවන ලනුව දෙන්නේ ලනුව කන්න නෙමෙයි, ලනුවේ එල්ලලා ගොඩේ තේරුණාද? ලනුවේ එල්ලලා ගොඩේ පාලමක් දාන්නේ පාලමේ පදිංචි වෙන්න නෙමෙයි, පාලමෙන් එගොඩ වෙන්න. ඔරුවක් දෙන්නේ ඒක කර තියාගෙන යන්න බදාගෙන ඉන්න නෙමෙයි, ඔරුවෙන් එගොඩ වෙන්න. මේ වචන කියන්නේ පාලමක්, මේ වචන කියන්නේ ඔරුවක්, මේ වචන කියන්නේ කෙනෙකුට ගොඩ එන්න තියෙන ලනුවක්. මේ ලනුව කන්න එපා, වලදන්න එපා, අනුභව කරන්න එපා. ලනු කනවා කියලා කියමනක් තියෙන්නේ. ඒ නිසා ලනුව කන්න එපා, ලනුවේ එල්ලිලා ගොඩට එන්න. දැන් ලනු කාලා හැමතැනම නේද? මේ තෙල් ලනු කන්න ඕනේ. ලනු කන්න එපා, එල්ලිලා ගොඩේ. ලනුව ගෑවොත් දිරවන්නේ නැහැ. ඒකයි ස්වභාවය. මේකට මේ වචන අල්ලගෙන ලනු කාලා තිරවන්නේ නැතුව හිර වෙලා කෑනෝ නේද? ඕක කොහොම නෙමේ හරමයි, මේක මෙහෙම නෙමේ මෙහෙමයි, ඒක එතන එහෙම නෙමේ කියලා තියෙන මෙහෙමයි. ඔබ වහන්සේ මේ නිත්‍ය සුඛාත්ම හොඳයි කියන එකද බුද්ධාගම? බුද්ධාගම කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නේද? ඔබ වහන්සේ සම්පූර්ණ රෝන් ගිහිල්ලා නේද කියලා ඔන්න ලනුව කාලා මට බයනවා. තේරෙනවද? දැන් මම මේ කතා කරේ කොච්චර උත්තරීතර වටේ දෙයක්ද? මම තරම් ශ්‍රේෂ්ඨ කාර්යයක්ද? ඉතින් ඒ තුල එළිලා ගොඩාක් උදනා කියනවා. හරි සාන්තයි, හරි ප්‍රණීතයි. ඇත්ත තමයි. නিত্য තියෙන්නේ ධර්මයේ, සුඛ තියෙන්නේ ධර්මයේ, ආත්ම භවක් දැනෙන්නේ, සදාකාලික භවක් දැනෙන්නේ ධර්මයට පත් වුණාට පස්සේ. මේ ලෝකේ අපි ගන්න ඕන, වැළඳ ගන්න ඕන මේ නিত্য සුඛ ආත්මය, මේ හොයන්න ඕන නিত্য සුඛ ආත්මය, ඒක තමයි නිර්වාණ ගවේෂණය කියලා කියන්නේ. අමරණීය ධර්මය, නොමරණ ධර්මය, නিত্য මංගල, පරම සුන්දර, ඒතං සන්තං, ඒතං පනීතං, ඒක සාන්ත, ඒක ප්‍රණීතයි. එතකොට ලංකාවේ බෞද්ධ ඔක්කොටම වැරදිලා නැද්ද? වැරදිලා. ලංකාවේ බෞද්ධ හොයන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. ඒත් නිවන් දකින්න කෙනෙක් හොයන්න ඕන නিত্য සුඛ ආත්ම. දැන් මේක දිරවයිද මේ ලනුව? දිරවන්නේ නැහැ. මේක කෑවොත් වවාර ගන්න බෑ. හැබැයි මේක ඉල්ලුණොත් ඔබට ගොඩට යන්න පුළුවන්. දැන් මං අහන්නේ මං දේශනා කළේ වරදක්ද? අසත්‍යයක්ද? දුක තියෙන්නේ කොහෙද කියලා මට කියන්නේ? ලෝකෝත්තරවද ලෝකේද? ලෝකේ දුක තියෙන්නේ ලෝකෝත්තර කොහෙද දුක? මේ අනාත්ම ස්වභාවයට පත් වෙන්නේ ලෝකයයි. මේ අනිත්‍ය ස්වභාවයට පත් වෙන්නේ ලෝකයයි. ඉතින් ඒ නිසා ඒ පවතින දෙයකටද මේ ලෝකේ අය අනිත්‍යයි කියලා කියන්නේ? දැන් ඔක ලෝකෝත්තර බුදුරජාණන් වහන්සේගේ නිර්වචනයට අනුව අනිත්‍යතාවයක් තියෙනව අල්ලා නොගැනීම, නිත්‍ය කරනගෙනීම කියන ස්වභාවය. නමුත් ලෝක සම්මතයෙන් අනිත්‍යයි කියලා කියන්නේ කැඩෙනවා, බිඳෙනවා, මරනවා, වෙනස් වෙනවා. ඒකට තමයි අනිත්‍යයි කියලා කියන්නේ. එහෙමනම් මේ අනිත්‍යතාවය සිදු වෙන්නේ ලෝකේ. බුදුරජාණන් වහන්සේ වෙනෝම නිර්වචන කළානේ. නිර්වචන ලබා දෙන බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයයි කියලා මම කියන්නේ මෙන්න මේ වගේ අයට කියලා ධම්මපදේ ගාථාවේ කියනවානේ. එතකොට බ්‍රාහ්මණයයි කියලා ලෝකේ යම් පදනමක් තිබුණා ශ්‍රේෂ්ඨයි කියලා. ඒ ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා මා කියන්නේ මෙන්න මේ අයට, ලෝභ ද්වේෂ මෝහ නැති අයට මම ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. කාලේත්ම වූ අයට මම ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. අම්මා තාත්තා දෙන්න ශ්‍රේෂ්ඨයි කියලා කියනවා කියලා නිර්වචනයක් ලබා දුන්නා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලබා දුන්නේ ලෝකයේ තිබුණු දෙයට නිවැරදි නිර්වචනය. ප්‍රත්‍යක්ෂතාවයෙන් පූර්ණත්වයටපත් වෙනවා. ප්‍රායෝගිකත්වයෙන් පූර්ණත්වයටපත් වෙනවා. තමන් සිතින් එතෙන්ට ලං වෙලා ඒ ධර්මය මෙනෙහි කරලා අවබෝධ කරගන්න ඕන. ඔබට හසු වෙනවද මේ වචන වලින් තොර වූ ගලා යන ධර්මය? මේ ස්වාමීන් වහන්සේගේ දේශනාව ගමන් කරද්දී වචන වලින් තොර වූ ගලා යන ධර්මය ඔබට හමු වෙනවද, හසු වෙනවද? අන්න එයට අහුම්කන් දීමයි ධර්මයට අහුම්කන් දීම කියලා කියන්නේ. ඒක හුම්කම් දීමයි ධර්මයට හුම්කම් දීම කියලා කියන්නේ. එයාට වචනවල තර්ක නැහැ. ඒ වචනවලින් ගලා යන ධර්මයේ තුලයි තමන්ගේ ධර්මයේ තියෙන තමන්ගේ ගුණය වැඩෙන්නේ. පිරිසුදු වීම පිණිස, තමන්ගේ මනස පවිත්‍ර වීම පිණිසයි ධර්මයේ තියෙන්නේ. දිට්ඨි විසුද්ධිය පිණිස, දෘෂ්ටි නැති කර ගැනීම පිණිස. දෘෂ්ටි නැති කර ගැනීම පිණිස. ඒ නිසා නතරවන්න හුණු කඳ බිමින් තබන්න. නතරවන්න හුණු කඳ බිමින් තබන්න. අන්න බුදු සම්දරගෙ පස්සේ යන්න. පුටුවේ හිටියත් දුවදුවා, පුටුවේ හිටියත් හුණු ගඳ කරේ තියාගෙන ඉන්නවා, අලුත තියාගෙන ඉන්නවා. මෙහාටත් එනවා ගඳ. පිටින්නන්නේ නැද අපි තාම පවිත්‍ර වෙලා පිරිසිදු වෙලා පොලිෂ් කළා යතු ගාලා පේන්ට් කළා ගෙනහනේ නේද? ගෙනාට ගුණකද කරේ තියන් ආවා. රජ්‍ය නැද්දක තියාගෙන ඉන්න ඉස් කළා ගන්න. හා අතීතය ඉස්සරහා තියෙන පිටිපස්සේ තියෙන කුණු කඩේ කුණු කූඩේ අනාගතය ඉස්සරහා පැත්තේ තියෙන කුණු කූඩේ කදනේ කද දෙපැත්තටම තියෙන මැද වර්තමානයේ පොල්ලෙන් මෙයා කර තියාගෙන ඉන්න අතීතය සහ අනාගතය කියන කුණු කූඩේ. එතකොට නිතරම එයාව ඕනම කෙනෙකුගේ ජීවිතේ ගලාගෙන යන්නේ අතීතය අනාගතය සම්බන්ධ වෙමින්. තේරෙනවද? අතීතය අනාගතයයි සම්බන්ධ කරගත්ත තැන, කර තියාගත්ත තැන වර්තමානයේ සැකසීලා තියෙනවා. ඒක අතීතයක් තියන්න බෑ අපිට අතීතයෙන් තොරව, අනාගතයෙන් තොරව. පුළුවන්. ඒක සිතුවිල්ලක් මා හදන්න පුළුවන් අතීතයෙන් තොරව, අනාගතයෙන් තොරව. බෑ. ඒක සම්පූර්ණයෙන්ම අයිති වෙන්නේ අතීතයට හා අනාගතයට. වර්තමානෙ මුකුත් නෑ. නමුත් ඒක සම්බන්ධ කරන තැන තමයි වර්තමානයේ හැදෙන්නේ. ඒ කියන්නේ කර තියාගන්න තැන. තේරුණානේ? කර තියාගන්න තැන. මේක ඉතාම වේගෙන් දකින මහා ගුණයක් තිබුණ අර පොඩි දරුවාගේ අවුරුදු 7 දරුවා. ඇයි ඒගොල්ලන්ට තිබුණ ඥානය ඔබට නැත්තේ? එතකොට ඒගොල්ලෝ පාරමිතා පුරලා හරියන්නේ නැහැ. පාරමිතා පුරලා තමයි මේ සීල දෙනා. අපිට බැරි කම නැහැ. අපි වගේම අය තමයි ඒ. අපිට වගේම ඉන්ද්‍රියන් හයක් සහ කල්පනා ශක්තියක් තිබුණේ. මේක වැඩි දෙයක් තිබුණේ නැහැ ඒගොල්ලන්ට. එයාට තිබුණොත් ඒ මහන්සි වුණා. එකම ලක්ෂණය තමයි මේ කියන දේ තේරුම් ගන්න මහන්සි වුණා. කුණු කඩ දෙමින් තියන දැනුත් ඔබ අතීතය අනාගතයයි වර්තමානයේ සිට කර තියාගෙන ඇති. තමන්ගේ මනසෙන්, තමන්ගේ ප්‍රඥාවෙන්, තමන්ගේ දෘෂ්ටියෙන් ඈඩ් කරලා බලන්න. කුණු කඩ පැත්තකින් තියලා නැගිටලා බලන්න මොන තරම් සැහැල්ලුද කියලා. මොනවද කුණු කඩේ දෙන්නේ? කෙලස් වලින් කියන්න ගියොත් 1500ද 2000ද ලක්ෂයක්ද කෝටියක්ද කියන්න වෙන. ඔන්න ඔය කෙලස් 1500ෙන් කෙටි කරලා පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නැත්තම් කෙලස් වල සීමාවක් නැහැනේ. කෙලස් වල ස්වභාවයේ සීමාවක් නැහැ. ප්‍රධාන වශයෙන් ලෝභ දේශ මොහ කියලා බෙදුවට කෙලස් වල ප්‍රභේදන සීමාවක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ප්‍රධාන වශයෙන් ගත්තාම වර්ණ හතරයි. වර්ණ හතරේ ලෝකෙ මේ වෙනකොට වර්ණ දසලක්ෂයක් නිර්මාණය කරලා තියෙනවා. තවත් නිර්මාණය කරන්න පුළුවන්. ඒක සීමාවක් නැහැ. තේරුණානේ? සීමාවක් නැහැ. ඒතකොට ප්‍රධාන වශයෙන් මේ ලෝභ දේශ මොහ කියන අකුසල ධර්ම තුනෙන් නිර්මාණය වෙන කෙලස් ස්වરૂප සීමාවක් නැහැ. ඒ කුණු තමයි කර තියාගෙන යන්නේ මිනිස්සු. ඕනම පීඩනයක් ඇති තැනක බලන්න ලෝභය, ද්වේෂය, මෝහය එතන ක්‍රියාත්මකයි. ඕනම පීඩනයක් ඇති තැන ලෝභය, ද්වේෂය, මෝහය ක්‍රියාත්මකයි. ඒ නිසා ඔබ තේරුම් කරගන්න ඔබේ කුණු කද මින් කියන්නේ. බුදුහාමුදුරුවෝ පස්සෙන් කුණු කද කරේ තියාගෙන යන්න බෑ. හෑ? බුදුහාමුදුරුවන්ට ඒ විතරක් නෙමෙයි අපේ අය ගිහිල්ලා සිත සමාදන් වෙන්න ගිහිල්ලා මොකද කියන්නේ? මාගේ සිත, කය, වචනේ පූජා කරමි, පූජා වේවා කියලා බුදුහාමුදුරුවන්ට ගන්ධස්කාරී ඉන්න බැරුවා කියලා. ඒ හරි පිරිසුදු මලක් වගේ හිතක් නෙමෙයි පූජා කරන්නේ. ඈ නහය වහගෙන හප්පච්චි යදී ඔක මේ ගිහින් දාන වෙනකොට හතරයි බුදුහාමුදුරන් පූජා කරන්න පුළුවන් ඔබ සත්‍ය අවබෝධයෙන් පුබුදවාගත් සිතක් මාර්ගඵල සිතක් ගන්න පූජා කරන්න පුළුවන් බුදුහාමුදුර බොහොම සතුටින් ඒක මලක් වගේ බාර ගනී ඒත් මේ ගඳ ගන්න හිත ඈ බාරගන්නේ නැහැ අපි අර පැත්තේ හිටිය ගොළු ළමේ කෙලයා යන කෙනෙක් පාරේ යනකොට කවුරු හරි එයා කෙල බේරි බේරි කිලුතු ඇඳුමක් ඇඳගෙන ආ අයියා අයියා ඔහොම ඉන්නේ කියලා දුවන පස්සේ කොළු ගැටව ටික දුවන එතකොට දාලා නමුත් ලස්සන ගේන ළමේ කිව්ුණගේ වහියා අයියා පොඩ්ඩක් ඉන්නේ කියලා නතර වෙනවනේ අර ඒක ඇදෙක් කෙනෙක් නිසා දුවන ඒ නිසා ඔබේ හිතත් අපවිත්‍ර නම් පිරිසුදු නැත්නම් බුදුහාමුදුරු ළඟ තිබ්බාම ඒක බාර ගන්න ඒක දුන්න කාට දුන්නත් එයා කියන අපච්චී මේ ගඳ ගන්න හිත. ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් පිරිච්ච හිතක් මේ ගඳ ගන්න හිතක් මේ හිතක්ද බෑ මේක එක. ඒ නිසා පූජා කරන්න පුළුවන් මන්ත්‍රමට හදා ගන්න හිත. ඔබ හොඳටම බලන්න බුදුහාමුදුරන්ගේ ඉස්සරහ තියන්න පුළුවන් මට්ටමට මගේ හිත මම පවිත්‍ර කරලා තියනවාද කියලා පිරිසුදු කරලා තියනවාද කියලා පවිත්‍ර කරනවා කියලා කියන්නේ මේ ලෝක සම්මත විදියෙන් හොඳයි කියන වැඩපිළිවෙළවල් කොටසක් කළාටම නෙමෙයි ගොඩාක් අය හොඳයි කියන වැඩපිළිවෙළවල් වල ඉන්නවා වහගෙන අර බලල් බෙට්ට වැලි වලින් වහන්නේ වමනේ හරි කාට හරි ගියාම හොස් ගාලා වහන වැලි ටිකකින් බැලුව බැලමට මොකුත් නැහැ හරි පිවිතුරුයි පවිත්‍රයි පෑගිච්ච ගමන් අරක ඇවිස්සෙනවා දායක සභාවේ සභාපති දායක සභාවේ ලේකම් දායක සභාවේ භාණ්ඩාගාරික ඇවිස්සෙච්ච ගමන් බෝම්බයක් හාමුදුරන්ටත් දැනන නඩුත් දාලා ප්‍රශ්නත් ඇති කළා අවුල් හදලා එතන යනවා එහෙම නැද්ද අපි අධ්‍යක්ෂකින් මේව දන්නවා මේ අද වැන්ද හාමුදුරන්ට කකුල් දෙක අල්ලන් හෙට නඩු දානවා හෙට ප්‍රශ්න දානවා එහෙම තියෙනවා හාමුදුරන්ට ගැටලු ඇති කරලා තියෙනවා මම කල්පනා කරලා තියෙනවා මේ මිනිස්සු මා පොදුම මිනිස් වර්ගයේ නේද ඉන්නේ කොහේද මේ යහපත තියෙන්නේ කොහේද මේ ආරවුල් සංසිඳුන තැන තියෙන්නේ කොහොමද මේ නොසන්සුන්කම මිනිස්සුන්ගෙන් දුරලන්නේ එනිසා වහගත්ත කෙනෙක් වෙන්න එපා. ගැටළු වහගත්ත කෙනෙක් බවට පත් වෙන්න එපා. ගැටළු නැති කෙනෙක් බවට පත් වෙන්න. ප්‍රශ්න වහගත්ත කෙනෙක් වෙන්න එපා. ප්‍රශ්න නැති කෙනෙක් බවට. කෙලෙස් වහගත්ත කෙනෙක් වෙන්න එපා. කෙලෙස් නැති කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් මේ ධර්ම කරුණ පිළිබඳව හොඳින් ගැඹුරින් තේරුම් කරගන්නට වටහා ගන්න ඕනේ. කුණු කඳ බිමින් තැබීම නතර වීම. කුණු කඳ බිමින් තැබීම නතර වීම. අඟුලිමාල වගේ නතර වුණොත් ඔබත් ආර්ය ශ්‍රාවකයෙක් වෙයි. අඟුලිමාලගේ නතර වීම නතර වුණොත් ඔබත් ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. ඒකට ඔබ අසා බලන්න කුමක්ද මේ අඟුලිමාලගේ නතර වීම? සුනීතගේ කුණු කඳ දෙමින් තැබ්බොත් ඔබත් ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. සුනීත වාගේම කුණු කඳ දෙමින් තැබ්බොත් ඔබත් ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. කුණු කඳ ඔළුවේ පුරවගෙන එහෙම බෑ. මනුෂ්‍යෙක් නම් නවත්තන්න පුළුවන් එකක් ඔළුවේ තියාගෙන එකක් හිතේ තියාගෙන ගිහිල්ලා එකක් නෑ කරන්න පුළුවන්. නමුත් ධර්මයේ හැමෝට යද්දී එකක් ඔළුවේ තියාගෙන එකක් ලෝකේ යම්කිසි ස්වභාවික තත්වයක් ඇති ගැටලුවක් ඇති ප්‍රශ්නයක් ඇති විසඳ ගන්න කාරණයක් ඇති ඒක හරිපදනමේ කියලා තමයි අරගෙන ඇති කමන්නේ. හරිපදනම වේවා වැරදිපදනමක් වේවා ඒක ඉෂ්ට වෙන්න ඕන ආකාරයට ඉෂ්ට වේ. ඒක අතහැර දාලා ඒක ලෝකයේ දෙයක් හැටියට අතහැර දාලා ධර්ම ගවේෂණය කරන්න. ඒක එළඹගෙන ඉන්න එපා. එච්චරයි. ඒක ඕනවට වඩා එළඹගෙන ඉන්න එපා. දැන් තමයි ජීවත් වෙනවයි කියන එක. ජීවත් වෙන කාලය ජීවත් වෙන්න නැත්නම් මැරෙයි. අනිත් කෙනා පිළිබඳවත් එහෙමයි. ඒ ජීවත් වෙන කාලය ජීවත් වෙන්න මැරෙන්න නැත්නම් මැරෙයි. තියෙන වස්තු සම්පත් දේවල් පිළිබඳ ඒව පවතින කාලයක් පවතී. නැසෙන දවසට නැසී ඒක වෙනස් කරන්න බැහැ. සිමෙන්ති වලින් හදන දෙයක පැවැත්ම ස්ථිරව තියෙන අවුරුදු 25ක් විතර. දැන් එතකොට මම මේ කෑ ගහලා නතර කරගන්නේ මේ 50ක් කළා දෙන්නේ කියලා බෑ. ඒ දිරායම ඒ විදිහටම එලෙසම සිද්ධ වෙනවා. ඒ දිරායම එලෙසම සිද්ධ වෙනවා. එහෙමනම් ඇයි වෙනස් කරන්න? ඇයි ලෝකේ ස්වභාවයට ඉඩ දෙන්නේ නැත්තේ? අපි කියනවා කීමට ධර්මානුකූල වෙනවයි කියලා. මේ වචනේ තියෙන ගැඹුර පොඩ්ඩක් බලන්න. ධර්මානුකූල වෙනවා. අපි අය ධර්මයේ කියලා හිතාගෙන ඉන්න ඇති සමහරලාට මේ පන්තිරි පද පහ. ඒකත් එයාගේ ධර්මයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දස සීල, එහෙම නැත්නම් ආදි වශයෙන් මොනවහරි ටිකක් ධර්මයේ කියලා හිතන්නේ නැහැ ඉතින්. මොකද්ද අපි ධර්මානුකූල වෙනවා කියලා කියන්නේ? දැන් නීතියානුකූල වෙනවා කියන්නේ මොකද්ද? නීතියේ අනපනත් වලින් සම්මත වෙලා තියෙන ක්‍රමවේදයක් තියෙනවා. ඊට අනුකූලව සහ අනුගතව ක්‍රියා කිරීම අපි කියනවා නීතියානුකූල වීම කියලා කියන්නේ. ධර්මානුකූල වීම කියලා කියන්නේ ධර්මයට අනුකූල වීම. ඉතින් මේ ධර්මයේ කියන එක හරියට අඳුන ගන්න ඕන. අපේ හිත ධර්මානුකූලද එහෙම නැත්නම් පුජ්‍යලත්වයේ අනුකූලතාවයක්ද මමත්වයේ අනුකූලතාවයක්ද තියෙන්නේ? මොන බලන්නද? පුජ්‍යලේක් ළඟ තියෙන ධර්මානුකූල භාවය නෙමෙයි හැම පුජ්‍යලේක් ළඟම තියෙන මමත්වයේ අනුකූලතාව. මමත්වයට අනුකූලයි. මමත්වයට අනුකූලයි. එනිසා ඔබ මමත්වයට අනුකූල නොවේ ධර්මයට අනුකූල වෙන. ධර්මයට අනුකූල වෙනවා කියලා කියන්නේ ධර්මය කියලා කියන්නේ පිටුතුනි මමත්වයෙන් බැහැර වෙන තැනම එතන ඉඳලම පැතිරී තිබෙන මුළු මහත් අනන්ත විශ්වයම ස්වභාව ධර්මයම ධර්මය. ඒකේ කයිද දෙකයිද තුනයිද හතරයිද පහයිද නෙමේ. ඒක ප්‍රඥාවෙන් ආත්ම සංවේදීතාවෙන් අඳුනා ගන්න ධහම. ඒක නිමක් නෑ. එක හතරකට පහකට සීමා වෙන්නේ නැහැ. ඒක නිමක් නෑ ඒ ධර්මය. ඒ නිමක් නැති ලෝකෝත්තර මහා ධර්මයේ අනුකූලතාවය ඇති කරගන්න. එහෙම ධර්මානුකූලතාවය වඩන්න ඕන. මමත්වයෙන් බැහැර වෙන තැනම එතන ඉඳලා තියෙන මුළු මහත් ඇතුළුණු විශ්වයම ධර්මයයි. ඊට අනුකූල වෙන්න පුජ්‍යලත්වයට අනුකූල නොවි එයින් බැහැර වෙන්න ඉන්පසු ඔබ ලෝකයේ අත්විඳින අනන්ත වූ ධර්මය නිලතරා ගන්න අත්දකින්න පවතී. සමහර පිරිසක් ඉන්නවා. ඒ පිරිස කියන දේ තමයි අපි ගොඩාක් උත්සාහවත් වෙනවා. නමුත් තාම අවබෝධ වුණේ නැහැ. අවබෝධ වෙයිද නේද කියලා අහනවා. සාමාන්‍යයෙන් විනෝද සමයන් වලට එහෙම ගියාම මේ විනෝද කාර්යය තියෙන තැන් තැන් වල මේ විනෝද එන හරිගස්සක තියෙන තැන් වල තියෙන අර ඉලක්කයට ඒ තලෙන් විදින සෙල්ලම් තියෙනනේ. සමහරලාට ඒ වගේ තරඟ වලට ඉදිරිපත් වෙලා ඇති. ගොඩාක් දෙනෙක් ඉලක්කයට විද ගන්න බැරුව අතහැරලා දාලා එන්නේ නැන්නේ වැඩියයි ඉන්නේ ඉලක්කයට එක විද ගන්න බැරුව අයියෝ බැරදුනා කියලා එනවා. සමහර ස්ථානවල වෙඩි තබන්නත් තියෙනවා. ඒ ඉලක්කයට තියා ගන්න බැරුව ඔන්න අයියෝ බෑ වුණා කියලා. මේ ලෝකෙත් ඉන්නේ තමන් ජීවිතේ බලාපොරොත්තු වෙච්ච ඉලක්ක සම්පූර්ණ කරගත් අයද වැඩිපුර ඉන්නේ නැති අයද? නැති අය. මේ නිවන් ධර්මයක් ඉලක්කයක්. මේ ඉලක්ක ගන්නෙ කොහොමද? මේ ඉලක්කය ගැනීම මොනතරම් අපහසුද කියලා බුදුහාමුදුර එක කාරණයකින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ආනන්ද අස්ලෝම් ගහක් අරගෙන 16කට පළලා එක කොටසක් අරගෙන ඈතින් තියෙන අමාවක දවසක හඳ එළිය නැති දවසක අහසේ වහිනකොට ඇති කරන විදුලි එළිය, ඒ විදුලි එළියෙන් අර අස්ලෝම් ගහ දෙකට පැනගෙන ඊතලෙන් විදිද්දෝ සාමාන්‍ය දුරෙන් විදිද්දි තියෙනවා යම් කිසි දුරක් තියෙනවා. සමහර ලාඩ මීටර් 15ක් 20ක් හෝ 50ක් හෝ ඈතේ. ඒ වගේ දුරකින් තියලා මේ අස්ලොන් ගහ දෙකට බැලෙන සිදුරු වෙන විදිනවා වගේ ඉලක්කයක් ආනන්ද මේක ගන්න තියෙනවා. එහෙනම් ඔබට ඇති වෙච්ච ගැටලුව තමයි තාම ඉලක්කය නොලැබීම. ඉලක්කය ගැනීම සඳහා දිගටම ඔබට කරන්න තියෙන්නේ ඉලක්කයම හඹා යෑම තමයි. දැන් අපි දන්න ඔය ඔලිම්පික් තරගාවලියට එහෙම යවන ඉලක්කයට වෙඩි තැබීමේ පුරුදු පුහුණු කරන ළමයින්ට මොකද කරන්න දෛනිකව? දෛනිකවම ඉලක්කයට තියන්න පුරුදු කරනවා. ඒ ඉලක්කය ගන්න ආකාරයේ ඒ දරුවන්ට හැඩගස්ස. එහෙම කරලා කරලා එයා දක්ෂයෙක් වුණොත් එහෙම එයා සම්පදක්ම කරගෙන එනවා ඒ වගේ අංශයකේ. ඉතින් ඔබත් මේ ඉලක්කය හරියට ගන්න මහන්සි වෙන්න. හරි සියුම් දැන් මමත්වයේ අත්‍යර ලෝකයේ විශ්වීය ධර්මයේ සමග සම්බන්ධ වෙන්න කියන දහමක් ලබා දුන්නාම ඒ දහම් කරුණ අතරේ මා දැක්කේ මුළු ත්‍රිපිටක ධර්මයේම තියෙනවා කියලා. ඒත් මේ මමත්වයේ අත්හරින එකත් විශ්වීය ධර්මයේ සමග එක්වෙන එකත් වචනෙන් කියුනේ නැති වුණාට ඒ කොටස මතු කර ගැනීම තමන්ගේ ඒ බාහිර දුර කාපය, ඒ ඉලක්කය ගැනීම තමයි කාර්යය. මෙතරම් සැලකිලිමත් වෙන්න කොතනින්ද මමත්වයෙන් ඉවත් වූ තැන? කුමක්ද මමත්වය? කුමක්ද විශ්වයේ ධර්මය? එයා මනාව හඳුනා ගන්නවා නෝන. ඒ හඳුනාගෙන ලෝකය කියන්නේ මෙයයි, රෝග නිරෝධය කියන්නේ මෙයයි, ලෝකය අත්හැරීම කියන්නේ මෙයයි, රෝග නිරෝධය ලෝක ධර්මය මෙයයි කියලා යා තේරුම් කරගන්නවා. කුණු කඳ තියාගෙන බුදුහාමුදුරුව පස්සේ යන්න එපා. බුදුහාමුදුරුව කියයි මේ ගඳ ගහනවා, ඕක තියලගෙනවා. ඈ කුණු කඳ පිටින් දේවරම් මහ විහාරයට යනවා. යන්න එපා. කුණු කඳ පිටින් බුදුහාමුදුරුවන්ට ගඳ ගහන හිත කය වචනේ පූජා කරනවා. පූජා කරන්න එපා ගඳ ගහනවා. නේ ඔගොල්ලෝනම් බාර ගන්නවද? පාරින් කෙනෙක් ඇවිල්ලා මගේ හිත බං ඔබට පූජා කරන්න කැමතියි කියලා බාර ගන්නවද? පිස්සු නැතර යනවා ඉතින් මට මේ ගාන කියන්නේ නේ. හරි වැඩි මේ මගේ හිතත් මට දරාගෙන ඉන්න බැරුව ඉන්න මොහොතේ මේ මිනිස්සු ඇවිල්ලා වෙන හිතකුත් මට මේ පූජා කරන්න ආද කියලා අනිවාර්යෙන් කියනවා. ඉතින් ඒ අපි එතකොට බලන්න බාර ගනින්ද කියලා පූජා කරන්න පුළුවන්ද මේක? ඈ දැන් ඔබ ගෙදර ඔබේ කුණු මල්ල අරගෙන කාට හරි උත්තරීතර කෙනෙකුට වැඩයක් කෙනෙකුට මේක ඔබට පූජා කරමි කියලා දානයක් දෙනවා වගේ පරිත්‍යාගයක් කරනවා වගේ කුණු මල්ලක් දෙනවද? දෙන්නේ නැහැ නේ. ඒක ගෙදර පිටිපස්සෙම නොකරන විදියට අරගෙන ගිහිල්ලා කුණු කැට්ටේ දාලා පටවන එහෙම නැත්තම් ඉන්නේ කියලා දානවා. ඒ වගේ ඔබේ සිත පූජා කරන මට්ටමට සාදා ගන්න. පූජා කරන්න පුළුවන් මට්ටමේ සිතක් පූජා කරන්න ඕනේ. කුණු කඳ විමින් කියන්න. කුණු කඳ කියන්නේ මොනවාද? ඔය කඳ, ඔය තියෙන හැම දෙයක්ම, ඔය ඔබේ සිතේ පුරවගත්ත හැම දෙයක්ම කුණු කඳ. තරහ වෙන්න එපා. ඔය පින්පව් කියලා පුරවගත්ත එකත් මහා කුණු කඳක්. පිනට උනත් ලෝභ වුණාම ඒක කුණු කඳක්. තේරුණානේ? පිනට උනත් ලෝභ වුණාම ඒක කුණු කඳක්. පිනට ගහගන්නේ නැද්ද? රණ්ඩු කරගන්නේ නැද්ද? එද ඒකත් කුණු කඳක් බවට පත් වෙනවා. තණ්හාවෙන් පැතිලි පැතිලිච්ච තැන පිනක් වුණත් මහා කුණු කඳක් වෙනවා. පිනක් දන් දෙන්න පුළුවන් අදහැරීමක් තියෙන්න ඕන. ඔබ යම්කිසි පින්කමක් කරනවා. මේ පින්කම ඔක්කොම ටික මනේ මට දෙන්න කියලා කවුරු හරි ඇවිල්ලා ඉල්ලනවා ඒ පුණ්‍යානුසංසය මට දෙන්න. නේද? දැන් කටින් පින්කමක් කරන තුන් මාසයක් බොහෝ මහන්සියලා දුක් විඳලා කටින් පින්කමක් කරනවා. කරලා ඉවර වෙච්ච ගමන් කවුරු හරි ඇවිල්ලා අර ජීවිතේ බමුණා ඉල්ලුවා වගේ ළමයි දෙන්න. නේද? ඇවිල්ලා අනේ ඔය කටින් පින්කම ආනිසංසය මට පවරන්න. දැන් මම වයසයි, දැන් මම මැරෙන්න කිට්ටුයි. කවුරු හරි ආච්චි අම්ම කෙනෙක් ඈ සිය කෙනෙක් ඇවිල්ලා කියනවා ඔබ මට දෙන්න. ඇත්තෙන්ම ඔබ දෙන්න කැමතිද? යම්කිසි පිටසකර දෙන්න පුළුවන්. නැත්තම් ලෝභ හිතෙනවා. මෙච්චර මහන්සියලා හදාගත්ත මේ පින මට දෙන්න පුළුවන්. එතකොට මටකෝ. ලෝකෝත්තර මහත්ඵල මහානිසංස කුසල් රැස් වෙන්නේ පිනක් දන් දෙන තැන. පින ග්‍රහණය කරපු තැන පින විතරයි තියෙන්නේ. කුසල් රැස් වෙන්නේ නැහැ. ලෝකෝත්තර කුසල් රැස් වෙන පිනක් දන් දෙන්න ඕන. තේරුණාද? අනිත්‍ය නම් අනිත්‍ය විදියට ඒක අතහරින්න අනිත්‍ය අල්ලගන්න එපා. දුක නම් ඒක දුක විදියට අතහරින්න දුක අල්ලගන්න එපා. අනාත්ම නම් ඒක අනාත්ම විදියට අතහරින්න ඒක ආත්ම කරගන්න එපා. අපේ කට්ටිය අනිත්‍යයි කියලා අනිත්‍ය අතහරින්නේ ඒක නිත්‍ය කරගන්නවා. අපේ අය මේක දුකයි කියලා දුක අතහරින්නේ නැහැ. දුක ගැනම කියෝ කියෝ දුක හිතේ පුරෝ පුරෝ අනුංගි හිතලක් දුක පුරෝමින් ඉන්නවා. නේද? සමහර හාමුදුරුවෝ නේ දුක්ඛ සත්‍ය තේරුම් කරගන්න ඕන කියලා මිනිස්සුන්ගේ ඔළුවේ හිතේ බොකු බඩවැල් නහර කුණු වෙච්ච මල මිනි අරගෙන පුරවන්නේ නැද්ද? පුරවන. අනේ පව් අර මිනිස්සු මානසික පිස්සු වෙනවා. අනාතේ වෙනවා. මනස ව්‍යාකූල වෙනවා. ඒ ව්‍යාකූල මනසෙන් මිය යනවා. මිය ගියාම මොකක්වත් භාගයක්වත් නොලබා. අන්ත අසරණ තත්ත්වයන් වලටපත් වෙනවා. සංසාරේ. ඇයි නොසන්සුන් හිතින් යන්නේ? කනස්සල්ලෙන්. මනුෂ්‍ය ජීවිතයට සාප කරනවා. බණ්ණම් පින්නතුනේ පණුව වැගිරෙන මේ මලකුණක් දෙහත් එහෙම පිළිපුණක් නැතුව අප්‍රසන්නතාවයක් නැතුව බලන් ඉන්න පුළුවන්. නේද? දැන් වෛද්‍යවරයෙක් බලන්නේ මිනිස්යාගේ ශරීරයේ දිහා එහෙම පිළිකුලෙන්ද? පිළිකුලෙන් බලන්නේ නැහැ. එයා වෛද්‍ය විද්‍යාත්මක කෝයක දිහා බලන්නේ. පිළිකුල් සංඥාවක් ගත්තොත් එයාට ඒ දේ කරන්න පුළුවන් කමක් නැහැ. ඒකයි තියෙන ස්වභාවය. එහෙම උනායි කියලා ඒක අපිට එහෙම ජීවිත අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. දැන් වෛද්‍යවරයෙන් දවසට කටවල් කීයක් නම් ඇරලා බලනවා. දිවා දින්න කියලා හොඳට හත්ක දසුත් එක දිවත් එක්ක ඔක්කොම කටවල් ටික බලනවා. මම හිතන්නේ වෛද්‍යවරයෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ ඒ හොඳටම ඇති. ඒ කියන්නේ 10 දෙනෙක්ගේ කට ඇරලා බලන එකම ඇති. වෙන මොකුත් ඕනේ නැහැ. 10 දෙනෙක්ගේ කට ඇරලා බලන එකම ඇති. මොන තරම් පිළිකුල් වැඩක්ද සාමාන්‍යයෙන්? ඈ කට දඬ ගහනයි. ඈ කිතාම කටේ දත් අපවිත්‍රාය, දිව අපවිත්‍රාය, ඈ තුවාල මුඛ රෝග තියන අය. එහෙම ජීවිත අවබෝධයෙන් තියෙන්නේ. ඒක පිළිකුලෙන් බැලුවත්, ප්‍රසන්නව බැලුවත් වැඩක් නැහැ. ඒ දෙකම සංකල්පය. දෙකම සංකල්පය. සත්තාකාරයේ බලන්න ඕන. සත්තාකාරයේ බලනකොට අර මනෝභාවයන් ඔස්සේ ලෝකයේ බලීම නෙමෙයි කරන්නේ. කාලය තුලින් ලෝකයේ දෙස බැලීමේ නොවේ කරන්නේ. දැන් මනෝභාවයක් ඔස්සේ බලන්නේ අපිට මේ කියන්නේ පිළිකුලෙන් බලන්න කියලා. මනෝභාවයක් ඔස්සේ බලන එකයි කියන්නේ මේ මෙයා දිහා මේ දෙ විදිහට බලන්න කියලා. ඒ නිසා මනෝභාවයක් ඔස්සේ බලන්නේ. එවම මානසික දිහාවත් මනෝභාවයක් ඔස්සේ බලන්නේ. මිනිස්සෙක් තප්පරයකට කෝටි වාරයක් වෙනස් වෙන මිනිස්සෙක් කියලා මම දකින්නේ. ඒ විදිහ මම කවදාවත් හොඳ මිනිස්සෙක්වත් නරක මිනිස්සෙක්වත් මුණ ගිහිලා නැහැ. එකම මිනිස්සයා හොඳ වෙනවා, එකම මිනිස්සයා නරක වෙනවා. එකම මිනිස්සයා හොඳ වෙනවා, එකම මිනිස්සයා නරක වෙනවා. තප්පරයකට කෝටි වාරයක් වෙනස් වෙනවා. එතකොට මං ස්ථාවරව මෙයා හොඳයි මෙයා නරකයි කියලා අරගෙන නෑ කිසිම කෙනෙක්. මොකද මානව ස්වභාවය කියන මානව ලක්ෂණය දෙන මානව ලක්ෂණයේ ස්වභාවය තමයි තප්පරයට කෝටි වාරයක් වෙනස් වෙන මිනිස්සයා. දැන් කිසිම මිනිස්සෙක් හොඳයි නරකයි කියලා අල්ලගන්න බෑ. ඒ නිසා මට යාළුවෝ නෑ, ඒ නිසා මට හතුරු නෑ. ඒ නිසා මට හොඳයි නෑ, ඒ නිසා මට නරකයි නෑ. එකම මිනිසයාගේ තත්ත්වාකාරයේ වෙලෙවිලි ස්වභාවය තේරුම් ගන්න. ඒතකොට පුජ්‍යල විශ්වාසයක් නෙමෙයි තියෙන්නේ, පුජ්‍යල ධර්මතාවයක් එයා අඳුනගන්නේ. පුජ්‍යල පිළිගැනීමක් නෙමෙයි තියෙන්නේ, පුජ්‍යල ස්වභාවය එයා නිතティම්ම සජීවීව දකිනවා. එතෙන්දී තමයි ගුණේ ඥානේ හදා ගන්න දියුණු. එකනේ නැත්තම් කියන්නේ කාලයක් ගියාමනේ අපි හිතාගෙන හිටියේ හොඳයි කියලා. මේන දැන් මෙහිමයි කියලා කියනවා. ඒ පුජ්‍යල විශ්වාසය නිසා ඇතිවන දේ. එහෙම නැහැ, පුජ්‍යල වෙනස්. මමත්වයෙන් යුක්ත මනුෂ්‍යයා කිසි විටක තමා ඉක්මවා වෙන කෙනෙකුට එම සේවයක් කරන්නේ නැහැ. මමත්වයටයි ඒ සේවය තියෙන්නේ. මමත්වයටයි ඒ සැලකිල්ල දක්වන්නේ. ternary මමත්වයටයි ඒ සැලකිල්ල දක්වන්නේ. ඉතින් මේ මමත්වයට වද දීලා හිරිහර කරලා පීඩා දීලා මේ මමත්වය නැති කරන්න බෑ. හිරිහරය, පීඩාව, වේදනාව මේ සියල්ලම මමත්වයේ ලක්ෂණ. ටික පුළුල්ව තේරුම් කරගන්න. මමත්වයේ ලක්ෂණ කුමක්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේවට අනුගත වෙන ක්‍රියාත්මක වෙන ඕනම තැනක ඔබ සාදන්නේ මමත්වය. සාධාරණ මමත්වය. මමත්වයේ සාධාරණ එක. ඒක පුළුල්ව තේරුම් කරගන්න හොඳින්ම මේ වචනවල නැහැනේ. ධර්මයේ වචනවල නැහැ. වචනත් මගහැරලා තේරුම් ගන්න කෙනෙකුට තමයි මේකේ නියමාර්ථය පාදලා ගන්න පුළුවන්. වචන හොඳින් සම්පින්දනය කරලා ගන්න ඕන. කැටි කරලා ගන්න ඕන. හකුලවා ගන්න ඕන. එහෙම නැත්නම් ඒ කරුණ තේරුම් ගන්න බෑ. අපි අනිසි ගානක් හදනවා. ගානක එක ඉලක්කම් කොටසක් විතරක් අරගෙන පෙන්වුවාම ඒ ගාන සම්පූර්ණයිද? නෑ. මුළු ඉලක්කම් පද්ධතියම සංඥා පද්ධතියම ඇතුළත් කරලා තමයි ගාන පෙන්වන්නේ. ඒ වගේ තමයි ධර්මය හකුලුවා ගත්ත තැන තමයි කැටිකට ගත්ත තැන තමයි ධර්මය මතුවෙන්නේ. අනිතරම ධර්මයේ දේශනා කරමින් ආයි හැරිලා බලනු මම මොනවද කියලා තියෙන්නේ කියලා. ඇත්ත කතාව මා කිසිවක් කියලා නෑ. මා කිසිම දේශනාවක් කරලා නෑ. මේ අවුරුදු 12ටම කිසිම දේශනාවක් කරලා නැහැ. මේ දේශනාව පුරාවටම මම කිසිම දේශනාවක් කරලා නැහැ. මා නිහඬව ඉඳලත් නැහැ, කතා කරලත් නැහැ. ධර්මය කියන්නේ අය සද්ධර්මය කියන්නේ අය ප්‍රත්‍යක්ෂතාවයෝ දිසාවු ධර්මය ගණන් ඉලක්කම් මේ ඉගෙන ගන්න ධර්මය නම් එය නොවේ. ඒකේ තියෙන ධර්ම කරුණු 7යි, ධර්ම කරුණු 8යි, ධර්ම කරුණු 52යි, 34යි, 64යි ඔවුන්ගේ තියෙනවා. අපි ධර්මය කියලා ලැබිය යුත්තේ දෘෂ්ටි සමුදායක් නොව, කර්ම සමුදායක් නොව, සංකල්ප සමුදායක් නොව. අද ලෝකය ධර්මය කියලා අරගෙන තියන්නේ මට කියන්න දෘෂ්ටි සමුදායක් නොවේද? ආගම් කියලා අරගන්න මිනිස්සු දෘෂ්ටි සමුදායක් නොවේද? දෘෂ්ටි, ඒ දෘෂ්ටියෙන් මත් වෙනවා. අරගොල්ලෝ දස පනතට අනුව, අරගොල්ලෝ මේ පනතට අනුව, මේගොල්ලෝ පන්සිල් වලට අනුව රට පාලනය කරන්න ඕන කියලා යුද්ධ කරනවා, ප්‍රශ්න කරනවා. මේ ලෝකයේ මිනිස්සුන්ට පිස්සු. පුතජන මිනිසයා ළඟ තියන ඒ පිස්සු ගතිය. මුළු මහත් ලෝකයේම විවෘත පිස්සන් කොටුවා. ඒක මම නෙමෙයි කියන්නේ බුදුහාමුදුරුවෝ. සියලු පුතජනේ උම්මත්තකය. සබ්බේ පුතජන උම්මත්තක. ලෝකයේ විවෘත පිස්සන් කොටුවා. ඔබත් ඒ කොටුවේ කෙනෙක්ද? මම හිතන බේරෙන්න උත්සාහ කරනවා. වැටේ පණින්න. තව වැට පැනගන්න බැරි වෙච්ච අයත් ඉන්නවා. වැට පැනගත් අයත් ඉන්නවා. ඉක්මනින්ම ඔතන පිස්සන් කොටුවෙන් අයින් වෙන්න. ලෝකේ නැති විවෘත පිස්සන් කොටුවෙන් ඔබ නිදහස් වෙන්න. එතකොට ඔබ ලෝකයෙන් නිදහස් වූ කෙනෙක්. වැරදි දෙයක කර්ම කවුරුත් අහස නැතේ මේක අහන්න. නමුත් ඇත්ත කතාව ඒක තමයි. යථාර්ථවාදී කතාව ඒක තමයි. ගේනාවේ නැති ගෙනියන්න නැති ලෝකයකට සංඥා සමුදායක් තියලා ආගම් ජාති වර්ග සංකල්ප ටිකක් ඔළුවට දාලා මිනිස්සයා පිස්සෙක් කියලා රැඳ වෙ ටික බීලා මත් වෙන්නේ අරක්කෝලින් නෙමෙයි වැඩිපුර. අරක්කෝලෙන් මත් වෙන එක බොහොම අඩුයි. එච්චර මත් වීමක් නෑ. වැඩිපුර මත් වෙන්නේ මිනිස්සු දෘෂ්ටිවලින්. දෘෂ්ටිවලින් මත් වුණාම ඒ මත ඒ වෙරි සාමාන්‍ය හිඳින්නේ නෑ ජීවිත කාලෙම යනවා. සමානලට ආත්මයන් වලට අච්චනවා. නමුත් අරක්කු ටිකක් බීලා මත් වුණාම මේක පැය දෙක තුනක් යනකොට හිඳෙනවනේ. ඒක හිඳිලා යනවා. ඒ නිසා අරක්කු බීම නෙමේ බරපතලම වරද දෘෂ්ටිගත වීමයි. ඒ නිසා අරක්කු බීපු මිනිස්සෙක් මට හොඳයි දෘෂ්ටිගත වුණු මිනිස්සෙකුට වඩා. අරක්කු බිවන හොඳ මිනිස්සු ඉන්නවනේ නේ. සිගරට් බොන මිනිස්සෙක් හොඳයි දෘෂ්ටිගත මිනිස්සෙකුට වඩා. මොකද අරක ශරීරයට තියන් හිඟ අහිතකර භාවයක් තියෙනවා. නමුත් මේ අරක්කු සිගරට් බොන අය දෘෂ්ටිගත නම් ඒගොල්ලෝ දෙකෙම මත් වෙලා එතකොට අන්තිම සෞත්තු කාදිරිනේ. ඒ නිසා මේ අරක්කු වීම මං හිතන්නේ වරදක් කියලා. ඒක තරුද සෞඛ්‍යයට හිත විදියට හොඳ විදියට ආහාර ජීර්ණයට සහ පාරක්කට කෙනෙක් ගත්තයි කියලා, එහෙම නැත්නම් තමන්ගේ රෝගාබාධයක් වෙනුවෙන් ගත්තයි කියලා ඕකේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මෙතන බොනායේ නැහැ. නමුත් එහෙම දෙයක් කෙනෙක් කරයි කියලා වැරදිකාරයෙක් කියලා දාන්න පුළුවන් කමක් නැහැ. වැරදිකාරයෙක් නිවන් මඟ අවහිර කර ගන්න අවශ්‍ය නැහැ එහෙම කියන්නේ. ඒක ශරීර සෞඛ්‍ය පැත්තෙන් හොඳ නැති පැත්තක් තේමී ඒවා පරිහරණය කිරීමෙන් මගේ බුද්ධිහීනතාවය සහ ආර්ථික විනාශය සිද්ධ වෙනවා. නමුත් නිවන් දකින්න යොමු වෙනවා නම් යන්න නිවන් දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ළඟ අර සේනාධිපති කෙනෙක් නේද? ගීමතින් රහත් වුණා. වෙරි පිට රහත් වුණා. මතක තියාගන්න වෙනවා. වෙරි පිට රහත් වුණා. ඒ වගේ මේ ධර්මයේ ගැන සංකල්පනා කරා. එයා දැඩි සංවේගයටපත් වුණා. එයා ආසම කරන නලගෙන නත්ලා නත්ලා අදවත පැල්ල මල මලාට පස්සේ යාට එයා හිතාගෙන හිටපු ලොකු සුන්දරත්වය සම්පූර්ණයෙන්ම මනසින් ගෙන වැටුණා. ඇතුළට පස්සේ බුදුහාමුදුරු මුණ ගැහෙනවා. එයාට මතක් වුණා එයාට දවාලේ හම්බුණා බුදුහාමුදුරු හාරි වඩිද්දි. තමන්ට රජ සම්පත් දෙන්න දීලා දවස් 7ක්. තාම ආඩම්බරෙන් ඉන්නේ. නමුත් අවසානයේ මතක් වුණා බුදුහාමුදුරු හම්බෙන්නේ යන්න ඕන මේක කියන්න කියලා. වෙරි පිටේ හිටියේ නටමින් ගයමින් කමින් බොමින් හිටියේ. නමුත් වෙරි පිට මේ අරහත්ය දකින්න. ධර්ම සංඥාව මෙතත් විමුක්ති සංඥාව ඒක පහට දෙන්නේ. ඒක එන්නේ චක්කු විඥානය හරහා නෙමෙයි. අපි අනිකුත් සංඥාවල් එන්නේ මේ චක්කු විඤ්ඤාණය මේ හරහා එනවාට දාත වෙනවහම ඔන්න චක්කු විඤ්ඤාණය හරහා ඒ කියනවා. ඊපස්සේ අතින් ශබ්දයක් කරාම අපුඩියක් ගැහුවාම ඒක සෝත විඤ්ඤාණය හරහා එනවා. ඊට සුවඳක් අදහැරියොත් එහෙම මේ ග්‍රහණ විඤ්ඤාණය හරහා එන සමහරලාට මහත්යක් තියෙන කුස්සියට දුවගෙන මොකද්ද ඒ රත් කරන්නේ මාන සුවඳ ඒ වගේ නේද? ඒක සෝත විඤ්ඤාණය හරහා එනවා. ඒක රසක් කියක් පිටින් බැලුවාම හරි මේ හතරෑ වගේ පේන සමන්න පොඩ්ඩක් කාල බලන්න. ඒ සංඥා දිවහනා වෙනවා. සට්ටුවක් කළාම කාය විඥාන හරහා ධර්මයේ මේ විමුක්ති සංඥාව කොහොමද එන්නේ? මේ ඉන්ද්‍රයන් එකක් හරහාවත් දෙන්නේ. මේ ඉන්ද්‍රයන් හය එකක්වත් හරහා නෙමෙයි ධර්ම සංඥාවේ. බාහිර ඇස කන නාසය දිව ශරීරය මන කියන මෙන්න මේ සදහායතන වලින් තොරවයි මේ සංඥාව වෙන්නේ. මම හරිනම් මේක අවබෝධ කරගන්න ඉක්මනින්ම ඥාන දර්ශනය කරගන්න වැඩිදන් වැඩි කරගන්න. එහෙම කියන්නේ ඔබට සැකයක් තියෙනවා නම් ඒ සැකේ නිරවුල් කරගන්න. මට සැකයක් නැහැ. තේරුණාද? ඉන්ද්‍රිය සාපේක්ෂිතව නොවේ ධර්ම සංඥාවෙන්. ඉතින් ඒ ධර්ම කරුණු අනුව බලනකොට ඔබ ධර්මයේ කියලා ඉගෙනගෙන තියෙන මොකක්ද? සංස්කාර ගොඩක්, වචන ගොඩක්, සංකල්ප ගොඩක්, දෘෂ්ටි ගොඩක්, මතවාද ගොඩක්. ඒවා ඔස්සේ අනිවාර්යෙන් ලෝභ, ද්වේෂ, මෝහ පැටවිලා තියෙනවා. ඉතින් අර කුණු කඳ බිමින් තියන වෙනුවට කුණු කඳට තම වඩා දෘෂ්ටි සංකල්ප එකතු කරගෙන ඒ නිසා තමයි හොඳ බෞද්ධයෙක් කියලා කියන්නේ හරි ආවේගශීලී කෙනෙක්. හොඳ මුස්ලිම් කෙනෙක් කියලා කියන්නේ හරි ආවේගශීලී කෙනෙක්. ඒ කියන්නේ මරාගෙන මැරෙනවා. හොඳ ජාතිකයෙක් කියලා කියන්නේ මරාගෙන මැරෙනවා මට්ටමට වගේ ආයෙ විසිකි. ඒක කවුරු හරි ඇවිල්ලා එහෙම කිව්වොත් මං හාමුදුරනේ රියල් බුද්දිස්ට් කිව්වොත් මම හරියට බය වෙනවා. මම මතකයි අපි ආපු ගුවන් යානයේ එක මිනිස්සෙක් කොය රටක ඉඳලා එන ගමන් ඒ මිනිස්සයා මුළු ගුවන් යානයටම කියනවා එයා නියම බෞද්ධයෙක් කියලා. අර රියල් බුද්දිස් කියලා කියනවා. අපි බලන්න ඉතින් මොකද කියලා බලනකොට මේ මනුස්සයා හොදටම බීලා. හා? මම හොදටම බීලා. හොදටම බීලා. ඒකයි සමහර. ඒසා හොඳ බෞද්ධයෙක් කියලා කියනකොට හරි භයානකයි. බය බය වෙන්න ඕන ටිකක් ඒකට. හොඳ බෞද්ධයෙකුට කවදාවත් එහෙම කියන්න හිතෙන්නේ නැහැ. හොඳ බෞද්ධයෙකුට දැන් හොඳ උගතෙකුට හිතනවාද මං හරි උගතෙක් කියලා කියන්නේ? ඈ? එහෙම කියන්න හිතෙන්නේ නැහැ. ඇත්තෙම කියනවනම් ධර්ම අවබෝධය වෙනතුනේ ධර්ම අවබෝධය වුණාට පස්සේ කියන්නේ නැහැ නෙමෙයි. කියන්න බෑ. මේක මගේ ධර්මය, මේ මා අවබෝධ කරගත්ත ධර්මය, මේ ධර්මය මගේ ධර්මය කියලා කියන්න බෑ. තේරෙනවද? ඒකේ අදහස මොකද්ද? මම නැති කර ගැනීම තමයි මම අවබෝධ කරගත්තේ. ඒ එතකොට මේ අවබෝධය මගේ කියලා කියන්නේ කොහොමද? මම නැති කර ගැනීමේ අවබෝධය මගේ අවබෝධය කියලා කියන්න බෑ. ඒක යම්කට යම් ආකාරයකට තේරුම් කරගන්න උවමනානම් කියන්න පුළුවන්. ඒක විශ්ව අවබෝධයක්. විශ්ව අවබෝධයක් නිසා ඒක මගේ අවබෝධය නෙමෙයි. මම නැති කර ගැනීම අවබෝධ කර ගැනීම මගේ අවබෝධය නෙමෙයි. ඔළුවේ දෙයක් හඳවගෙන ධර්මය හොයන්න එපා. ඔළුවේ තියෙන දේවල් ඔක්කොම බිමින් තියලා ධර්මය හොයන්න. ගුවන් ඥානය ඇවිල්ලා තියෙනවා. නිවන් පුරට යන්න කැමති අයට නගින්න පුළුවන් ඇවිල්ලා. ටිකට් එක නොමිලේ හම් වෙනවා, වීසා නොමිලේ හම් වෙනවා. කොන්දේසිය එකයි තියෙන්නේ. ලෝකේ අයිති කිසිවක් රැගෙන නොයන. ලෝකෝත්තර ගමනක් යන්න හදන්නේ. ලෝකෙට අයිති කිසිම දෙයක් දිරන, වැනසෙන, කැඩෙන, බිඳෙන, විනාශ වෙන කිසි දෙයක් අරගෙන ඉන්න එපා. දැන් ඔබ ඇවිල්ලා ගුවන් ඥායයට නගින්න. මනසින්නේ ඔය උසුලාගෙන ඉන්නේ, අරගෙන ඉන්නේ නේද? ඒ නිසා අපිට මේ මනසින් අරගත්ත දෘෂ්ටි, සංකල්ප, වචන බෑග් මලු ටික මොකද වෙන්නේ? දාලා යන්න වෙනවා. ඇත්තට ඔබට පුළුවන් දේ ගුවන් ඥායයට නගින්න. උසහරගෙන හරියන්නේ නැගින්නවා. මොකද ෆ්ලයිට් එක වැඩි වෙලා තියෙන්නේ. ඒකේ යන්නේ. ඈ. යාළුවා දැදගේ හිත හිතයි කියලා ඒ ගුවන් යානය නතර කරගෙන ඉන්නේ. ඒක යන වෙලාවට යනවා. ඈ. බෑග් මල් ටික. ගෙවියන්නේ. හා කොහොමද ගුවන් ඥානෙ ගොඩ වෙනවද? අනේ අපේ මා වැඩි නෑ, අපේ බලු කුක් අරගෙන යන්න බැරිද? කියා බල්ලු නම් කිසිසේත්ම ගෙන්න බෑ. එහෙනම් අපේ ගෙදර හරි ලස්සන ගේ අරන් එන්න. ගෙවල් බෑ, මෙහෙ ගෙන්න බෑ. මං ඉතින් බොහෝ කාලයක් මගේ තනියට නොතනියට හිටියා. අපේ මහත්තයා අරන් යන්න බෑ. මහත්තයා යන්න බෑ. මහත්තයා ගෙන යන්න බෑ. එයා වෙනම යන්න ඕන. එයා ගෙනියන්න බෑ. අම්මා තාත්තා ඒගොල්ලෝ ගෙනියන්න බෑ. ඒගොල්ලෝ වෙන වෙනම යන්න ඕන. ඔයාටත් යන්න බෑ. ඒගොල්ලෝ මේ ගමනට ගන්න බෑ. එහෙනම් මට ටිකක් ඇස් පේනව මදි. කන්නාඩි ගූට්ටම ඒ අවශ්‍ය නැහැ. එහි බලන්න ඔය මාත්‍යස්සලින් මේ ලෝකය දකින්නේ ලෝකෝත්තර ඇසකින්. ඒ නිසා කන්නඩි ගුට්ටම් ඕනේ වෙන්නේ නැව. කන්නඩි ගුට්ටමක් දාලා යන්න. හදිස්සියට බඩකින් නැට කන්න නූඩ්ස් පැකට් එකක්, සමපෝෂකයක්. මම ටිකක් කොන්දේ අමාරුව තියෙනවා. සිද්ධාලේ පීක අරන් එන්නද? නෑ නෑ, ඒක කෑම කොන්දේ අමාරු ඔක්කොම සංකීපයි. ඒ වුණාම බඩගිනි වෙන්නේ නැව, දාලෙන්න වෙනවා. හේතිය නේතිය නේද? දැන් අපි සාමාන්‍ය ගුවන් තොටුපළකට ගියත් ලංකාවේ සිකියුරිටි එකෙන් ඒක ලික්විඩ් එකක් ගෙනියන්න තහනම් වුණොත් එහෙම ඒක ගෙනියන්න බෑ. ඒක වතුර බෝතලේ ගෙනියන්න බෑ. වතුර බෝතලේ දාලා යන්න ඕන. තියෙන පෝතර බෝතල් ටික එතනින් ගන්නවා. ඒ වගේම නිවන් පුරේ ගමන් කරන්න වෙනවම තියෙනනේ එයාපෝට් එකකට වෙනම එයාපෝට් එකක් තියෙනවා. වෙනම එක ලෝකයේ තියෙන කිසි දෙයක් කරන්න දෙන්න බෑ. එතකොට මගේ ශරීර කූඩුව ගෙනියන්න පුළුවන්ද? ශරීර කූඩුවක් දාන යන්න වෙනවා. මොකද හේතුව ලෝකෙතරයි තියෙන්නේ ශරීර කූඩුව. බලන්න මේ වචනේ තියෙන පුළුල් බා. කෙස් ගහක්වත් මේ පොත්තක් දතක්වත් එතකට සෙට් එකවත් ගෙනියන්න බෑ. ඉතින් අපේ හාමුදුරුවෝ මොකද්ද විදර්ශනාව කියලා ඇටකටු ගගා ඉන්නවා, පටපට ගගා ඉන්නවා. අනේ පව් නිවන් දකින්න උත්සාහ කරන වැඳලා කියන්නයි මේ බණ ටික අහන්නේ. ආලම මේ විශ්වීය ධර්මයේ තේරුම් කරගන්න. ඔබේ මේ ඔබ කරන දේ පිළිබඳවම ඇති මනෝභාවය පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න. එක දෙයක් ගාලා තව දෙයක් වහන්න පුළුවන් තමයි. දැන් තීන්ත කෝඩ් එකක් තියෙනවා. ඒක මේ සුදු පාට වහලා මේ කුඩින් මට නිල් පාට ගන්න පුළුවන්. නිල් පාට ගෑවද මම අහන්නේ යට සුදු පාට නැද්ද? තියෙනවා. ඔබේ අර තියෙන රාගය හරි එහෙම නැත්නම් මොනවා හරි ආශාවල් හරි පොඩ්ඩක් නැති කරන්න පුළුවන්. අර පණු ගහපුව බඩවැල් ඇටකටු අර මතක් කරලා වහන්න පුළුවන්. හැබැයි අර යට තියෙනවා අර දැන් මනෝවිද්‍යාව, සරල මනෝවිද්‍යාව. මම අපි මෙතුමාලා ඉන්නවනේ මෙතන කටයුතුමානේ මනෝවිද්‍යාව පොත් කියවනවා. ඒක නැති කරලා නෙමෙයි. ඒ මුලින් උපුටා ගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ සබ්බ සංඛාර සමතෝ. සියලු සංස්කාරකයන්ගේ නිදහස් වෙන ක්‍රමයක් සංස්කාර පෙරලියක් නෙමෙයි. මේ අමා ධර්මය ලෝ අතිශය දුර්ලභයි. ලංකාවේ ද අතිශය දුර්ලභයි. ලෝකයට අතිශයින් දුර්ලභයි. ලෝකේ පෙරලගෙන හොයනවා හොයන්න බැරුව මේක තේරුම් ගන්න බැරුව. එනිසායි විශිෂ්ට ධර්මයට ඔබ කැප වෙන්න උපාදියක් ලබන කැපවීම ඔබ කරා. උපාදියක් ගන්න කරපු කැපවීම ඔබ මතක් කරගන්න. ඔබ කොච්චර ඒ පන්ති ගියාද, කොච්චර පාඩම් කළාද, කොච්චර ලෙක්චර්ස් වලට හිටියද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ කැපවීම මේ ධර්මයට කරා මේ උපාදිය ලබා. මේ පොඩි දෙයක් කරලා එක දවසක් පන්තියට ඇවිල්ලා වාඩි වෙලා මට තේරුන්නේ නැහැ. එහෙම කියන්නේ හරිනේ. මේ විශ්ව පිළිබඳව පුළුල්ව යම් අවබෝධයක් ඇති වෙන තුරු ඒක තේරෙන්නේ නැහැ. දැන් අපේ කේන්දරයක් වුණත් බැලුවහම අපිට තේරෙනවද මොකක්ද? කේන්දර දන්නේ නැති කෙනෙකුට නිකන් අර වේලපත් කරේ දිගහැරලා බැලුවහම මොකක්ද? නමුත් ඒ විෂයානුබද්ධ ඉගෙන ගත්ත කෙනානේ මොකක් ඒක තුළ තේරෙනවා. අපි හිතමු යම් කිසි සංකීර්ණ ගණන් තියෙනවා. බැලුවා මොනවද පේන්නේ? ඉලක්කම් ටිකක් පේනවා. අඩු වැඩි කිරීමේ වැඩිමේ මේ ලකුණු ටිකක් පේනවා. වෙන මොකක් නැහැ. නමුත් ඒක අධ්‍යයනය කරාම තමයි ඒකේ අර්ථය ගොඩනගන්නේ. ඒ වගේම තමයි ධර්මය. බැලුව බැලුවට මොකුත් තේරෙන්නේ නැහැ. වැටෙන්නේ ඒ ලෝකේ තියෙන අතිශයින්ම සංකීර්ණ ගානක් තියෙනවනේ. ඒ ගානට වඩා සංකීර්ණයි මේ නිර්වාණ ධර්මය කියන මේ ලෝකෝත්තර පදේ. අතිශයින්ම සංකීර්ණ ධර්ම අවබෝධය කරන්නේ අතිශයින්ම ප්‍රඥාවන්තයෝ. ප්‍රඥාව කියන්නේ වඩන්න පුළුවන් දෙයක්. සද්ධර්ම ඇහෙන තරමට වැඩෙනවා. සමහර ප්‍රඥාවන්තයෝ ඉන්න ඒගොල්ලන් ධර්මයේ මුණ ගැහෙන්නේ නැහැ. ඒ කියන්නේ පිපෙන්න සුදුසු මල් තියනවා, හිරු එළිය නැහැ. සමහර මල් තියනවා හිරු එළිය වැටුනට පිපෙන්නේ නැහැ. හේතුව කල්මදි. සමහර අය ඉන්නවා නිවන් දකින්න කැමති ගෙදරට පිනන හත්ති කීප මෙට්ට කොට ඔක්කොමත් එක්ක එන්න දෙනවා නම් නිවන් පුරේටත් ඒවත් අරන් යන්න දෙනවා නම් නිවන් දකින්න කැමති. එහෙම නිවන් දකින්න බැහැ. ඔබේ ඔළුවේ ඔබ අනිවාර්යෙන් ධර්මය දකින්න නැත්තම් ඔළුවට තියාගත්ත අර සුනීතගේ කුණු බාල්දියක් තියෙනවම තමයි. ඈ කුණු බාල්දියක් තියෙනවම තමයි. කුණු බාල්දියක් තියෙනවා. හොඳට හොයන්න කුණු බාල්දිය තියන්න බිමි. හැබැයි කුණු බාල්දිය තියාගෙන ඉන්නේ කුණු බාල්දියක් කියලා හැටියට නෙමෙයි, ඒක රත්තරන් බාල්දියක් හැටියට. ඈ රත්තරන් බාල්දියක් හැටියට කුණු බාල්දිය තියාගෙන ඉන්නේ. ඒ නිසා කුණු බාල්දියක් විදියටම දැකලා අත්හරින්න ඕන. අතරම් බාල්දියක් හැදෙන්නේ තියන්නේ කුණු බාල්දිය. වැඩි නෙමෙයි මේ කුණු වෙන මේ ශරීරය. මේසු රත්තරන් කඩක් නේ. වගේ තියන්නේ නෙමෙයි. රත්තරන් කඩක් වගේ කුණු කඳ තියන්නේ. ආදරයටත් කියනවා මගේ රන් කඳ කියලා නේ. ඉතින් ඒ නිසා ඒ රත්තරන් කඳ වගේ තියාගෙන ඉන්නේ කුණු කඳ. කුණු කඳ රත්තරන් කඳ. ඈ ඒ වගේම නේද? ඒ හැටි. කුණු තමයි අරගෙන තියෙන්නේ නේ. ඉතින් මේ ලෝකයේ විදියට නොවටිනා දේවල් වල වටිනාකමක් ඇති කරලා තමයි කුණු බාල්දිය තියෙන. ඉතින් කුණු බාල්දිය තියන්න කිව්වහම එයා කැරකිලා බලයි කොහෙද කුණු බාල්දියක් තියෙන්නේ, මේ ඔක්කොම මම අත්තරන්නේ. ඈ මං ඔළුවට තියන් ඉන්නේ මගේ රංකද නේද? රංකද නේ ඔගේ තියෙන කුණු. ඔක ඇයි රත්තරන නැහැ. ඔක ඇයි වෙනිකක් නැහැ. ඒ නිසා අපි නිර්වචනයක් දීලා තියෙනවා විතරයි වීදුරු බෝල වලට මෙනික් කියලා. කුණු ගොඩවල් වලට රත්තරන් කියලා. වත්නම් අවන්දිලා තියෙනවා විතරයි. පුදුම විශ්වයක් නේ අර කහපාට මේ ලෝහ වර්ගයේ ලෝභී තින්නේ. නේ? ආ මාරේ අර මේ පොළොව යට නිකන් කහපාට වගේ ආව ලෝහ වර්ගයක්. ඔක එකතු කරලා හදුව කහපාටක රත්තරන් කියලා. මුළු ලෝකෙම පෙල්ලන්නේ දැන් ඕකෙන්. ඈ? ඈ? මහ පුදුම වෙනද? ඒසා ලෝකයේ මිනිසුන්ට මේසු තේරුම් ගන්න ඕන, වටහා ගන්න ඕන. ලෝකයේ මිනිස්සු ඔක්කොටම යම්කිසි උම්මාදයකින් යම්කිසි කිස්සුවකින් මුළු මහත් විශ්වයම පෙළෙන්නේ. ඒ නිසා මේ සත්‍ය අවබෝධයෙන් ඇත්ත දකින තැනට එන්න. එතකොට මේ කහල බුදවල් වලට වටිනාකමක් නැහැ. සනසිරදායක දර්ශනයක් ඇතිවේ. පිළිකුලක් නැහැ. ප්‍රසන්නයි. ඒතං සම්පත ඒතං පනිත ඒක සාන්ත ඒක ප්‍රණීතයි. සියලු සංස්කාරකයන්ගෙන් සමණයටපත් වූ සමතයටපත් වූ නිදහසටපත් වූ ඒ සිත අපූර්වත්වයෙන් පිරි. මේ ධර්මයේ සංඥාවෙන් ගන්න බෑ. ඉන්ද්‍රයන් වලින් ගන්න බෑ. එයින් තොරවයි